කරුණාකර මූලාසනය සඳහා ගරු මන්ත්‍රීවරයෙකුගේ නම යෝජනා කරන්න.
මම ඒ යෝජනා විස්තර කරනවා.
සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වැසීස 111 සහ 220 පූර්ව භාග 1 සිට 6:30 දක්වාද අද දින කාර්ය සභාවේ සලකා බැලු ලැබේ. වැසීස කපයිතුමේ යෝජනා ඉදිරිපත් කිරීම ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මන්තුමා.
ගරු මූලාසනාරුද මන්ත්‍රීතුමනි, 2017 විසර්ජන පනත් කෙටුම්පතෙහි කාර්ක සභා අවස්ථාවේ අද දින විවාදයට ගැන අමාත්‍යංශ හා ඒවා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තු හා ආයතන වලින් අදාළ අංක 111 220 ධර්ණ වැය ශීර්ෂයන්ගෙන් සම්ප්‍රදායනිකූලව එක් එක් වැඩසටහනින් සියලුම පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයයි මම යෝජනා කර සිටිමි. මූලාසනාරුව මන්ත්‍රීතුමනි, 8 වන පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්ක සභා අවස්ථාවේ විවාදය දෙවන වරටත් ආරම්භ කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. කොමුණත් මේ අයවැය ලේඛනය මුදල් ඇමතිවරයා විසින් ඉදිරිපත් කළාට පස්සේ අපි දිගින් දිගටම කියපු දෙයක් තමයි මේ අයවැය ලේඛනය අපේ රටේ ජනතාවට ඔවුන්ගේ ඕමනාවන් එපාකම් ඉෂ්ට කරන්න හදපු අයවැයක් වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුරු කිරීම සඳහා ඔවුන්ගේ නියමයන් එකඟතාවයන් කොන්දේසි පරිපූර්ණ කිරීම සඳහා කරපු අයවැයක් කියලා. ඒ බව හොඳටම පේන අවස්ථාව තමයි මේ සෞඛ්‍ය සම්බන්ධයෙන් අයවැයේ ඉදිරිපත් කරලා තියෙන යෝජනා. දැන් අපේ රටේ 1947 ඉඳලාම අයවැය ලේඛන බැලුවොත් සෞඛ්‍ය මාතෘ ගණනාවක් හිටියා. SWRD බණ්ඩාරනායක මැතිතුමාගේ ඉඳලා පී දයරත් මැතිතුමා දක්වා එක්සත් ජාතික පක්ෂ සෞඛ්‍ය අමාත්‍යවරු, විමලා විජේවර්ධන මැතිණියගේ ඉඳලා මෛත්‍රීපාල සිරිසේන දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සෞඛ්‍ය අමාත්‍යවරු. නමුත් ඒ අයවැය ලේඛන කිසිවක නැති ආකාරයට ඍජුවම අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව කප්පාදු කරලා ජනතාව මත යළි යළිත් සෞඛ්‍යයේ බරපටවන, ඒ වගේම සෞඛ්‍ය සේවාවේ දොරටු පුද්ගලිකාංශයට විවෘත කරන යෝජනා ගණනාවක් තිබෙනවා. මේ සඳහන් වෙන බරපතලම යෝජනාව තමයි මේ 144 වන අයවැය යෝජනාවේ දැක්වෙන ආකාරයට පෞද්ගලික අංශය සමග එකතු වී රජය මගින් පාලනය කරන රෝහල්වල ගෙවන වාටු පිහිටීම කරන යෝජනාව, ඒ වගේම එහි අනෙක් කොටස විදිහට රජයේ රෝහල්වල රෝග නිශ්චය කර ගැනීමේ රසායනාගාර පිහිටීමට කරන යෝජනාව. දැන් මෙවැනි ආකාර යෝජනාවක් කියන්නේ මොකටද? රජයේ මගින් රජයේ රෝහල්වල ගෙවන වාටු ඇති කළත් ඊට ඇතුළත් වෙන රෝගීන්ගේ රෝග පරීක්ෂා කරන්නේ රජයේ රෝහලේ වැඩ කරන රජයේ වෛද්‍යවරයාම නම්, ඔවුන්ට සේවා සපයන්නේ ඒ රජයේ රෝහලේ වැඩ කරන හෙදියම නම්, ඔවුන්ට ඕවර්ටන් කරන්නේ ඒ රජයේ රෝහලින් උපස්ථායකම නම්, එහෙමනම් මේ ගෙවන වාටුවක් මොකටද? අපි මුදල් ඇමතිවරයාගෙන්, සෞඛ්‍ය ඇමතිවරයාගෙන්, අමාත්‍ය මණ්ඩලයෙන් දැනගන්න කැමතියි. දැන් මේ අයවැය ලේඛනය සකස් කරනකොට කිව්වා රටේ ජනතාවගේ අදහස් විමසුමා, කිව්වා හිට මුදල් ඇමතිතුමාගේ අදහස් ගත්ත කියලා කිව්වා. ඒතර මේ කවුද මේ ගෙවන වාටු පිළිබඳ යෝජනාවක් ගෙනාවේ රජයේ රෝහල් ඇති කරන්නේ? මොකද දැන් කවුරු හරි එහෙම යෝජනාවක් ගෙනාව නම් ඒ යෝජනාව ගෙනාවේ ඇයි කියලා හොයලා බලන්න ඕන. කිසියම් කෙනෙක් ඒ රජයේ රෝහලේ වෛද්‍යවරයාගේ හෙදියගේ කනිෂ කාර්ය මණ්ඩලයේ සේවය එසේම ලබා ගැනීම සඳහා රජයේ රෝහලක වාට්ටුවකට වඩා ගෙවන වාට්ටුවක් පිළිබඳ යෝජනාවක් ගෙනාවා නම් ඒ යෝජනාවක් ගෙන්න හේතු වෙලා තිබෙන්නේ සෞඛ්‍ය සම්බන්ධයෙන් පහුගිය කාලෙදී ආණ්ඩුව අනුගමනය නොකරන ලද දේවල්. එහෙම නැත්නම් සෞඛ්‍ය සේවාවේ යටිතල පහසුකම් නොසපයා තිබීම. ඒ රජයේ රෝහලේ වාට්ටුව වැඩි දියුණු කළා නම් ප්‍රමාණවත් පරිදි ඇඳන් යොදවලා තිබ්බනම් ඒ වගේ මේ රජයේ රෝහල්වල සනීපාරක්ෂ පහසුකම් දියුණු කළා තිබ්බනම් මං හිතන්නේ කවුරුවත් ගෙවන වාට්ටු ඉල්ලන්නේ යෝජනාවක් ගෙනෙයි කියලා. හැබැයි කවුරු හරි එක්කෙනෙක් දෙන්නෙක් කරපු මේ යෝජනාව පදනම් කරගෙන ආණ්ඩුව සූදානම් වෙනවා රජයේ රෝහල්වල ගෙවන වාට්ටු හදලා අපේ රටේ මේ තිබෙන නිදහස් සෞඛ්‍ය සේවාව කප්පාදු කරන. ඒ විතරක් නෙවෙයි. පහුගිය කාලේ අත්‍යවශ්‍ය ඖෂධ 48ක මිල අඩු කරපු වෙලාවේ සෞඛ්‍ය අමාත්‍යතුමා දිගින් දිගටම ප්‍රකාශ කළා මින් ඉදිරියට රජයේ රෝහල් වලට ඕන කරන සියලුම රසායනාගාර පහසුකම් යන්ත්‍ර ඒ සියල්ල ලබා දෙනවා. ඒ නිසා මේ රෝහල් වටේ තිබෙන රසායනාගාරත් ඉවත් කරගන්න වෙයි කියලා. මට මතකයි අපි රූපවාහිනී සංවාදෙම හම්බුනාට පස්සේ ඇමතුමා දිගින් දිගටම කිව්වා තත්පරයට මෙච්චර පරීක්ෂණ ප්‍රමාණයක් කරගන්න පුළුවන් මැෂින් ගණනාවක් දැන් ඕඩර් කරලා තියෙන කියලා. හැබැයි ඒක ඒ කතා කරලම සතියක් දෙකක් ගත වෙනකොට අයවැය යෝජනා වෙනවා පෞද්ගලික අංශයේ රසායනාගාර රජයේ රෝහල් ඇතුලේ පිහිටවන්න. ඒතොර දැන් මේ දොරටු විවෘත කරගෙන මේ බරපටවමින් තියෙන කාටද මේක මෙහෙම මේ අයවැය ලේඛනේ මෙහෙම ආරම්භ කරාට පස්සේ අවසානයේ අයවැය ලේඛන 3-4ක් යනකොට ඊළඟට යෝජනා කරන්න සිද්ධ වෙන්නේ පෞද්ගලික රෝහලට ඇතුළත් වෙන ජනතාවට යම් සහනයක් ලබා දීම සඳහා යෝජනාව ගේන විසක් රජයේ රෝහල් පද්ධතිය දියුණු කරන්න නෙමෙයි. ඒ නිසා මේ තියෙන මේ අයවැය ලේඛනයේම තියෙන ඉතාම බරපතල වගන්ති හැටියට මම දකිනවා මෙන්න මේ 144 යෝජනාව අනුව රජයේ රෝහල් වල ගෙවන වාටු පිහිටවීමටත් ඒ වගේම මේ රෝග නිශ්චය කිරීම සඳහා පෞද්ගලික රසායනාගාර පිහිටුමත් කරලා තියෙන යෝජනාව. ඒ වගේම තමයි දැන් මේ 139 වෙනි යෝජනාව තවත් ඉදිරියට ගිහිල්ලා කියනවා රාජ්‍ය පෞද්ගලික සහයෝගිතාවේ මත 2017 වර්ෂයේදී නවීන තාක්ෂණයට අනුකූලව කාසල් වීදිය මාතෘ රෝහල රුපියල් මිලියන 3000ක වියදමක් දරා වැඩි දියුණු කරනු ලබනවා. එතකොට අපේ රටේ පෞද්ගලික රෝහල් පද්ධතියක් තියෙනවා. අපලෝ රෝහලේ කවුරු හරි එමත් නවලෝක රෝහලේ වාට්ටුවක් හදනවා නම් ආසි රෝහලේ වාට්ටුවක් හදනවා නම් හේමාස් රෝහලේ කවුරු හරි ගොඩනැගිල්ලක් හදනවා නම් ඒව මේ අයවැය යෝජනාවට ඇතුළත් වෙන්නේ නැහැ. ඒතකොට රජයේ රෝහලක ගොඩනැගිල්ලක් හදනකොට ඒට මුදල් අමාත්‍යාංශයේ මුදල් වෙන් කරගන්න ඕමනා නිසා තමයි අයවැය යෝජනා කැටයම ඇතුළත් කරන්නේ. හැබැයි මේ 139 වෙනි අයවැය යෝජනාව ඉදිරියේ ඒකට වෙන් කරන මුදල් ප්‍රතිපාදනය දාලා නැහැ. මෙහි තිබුණාට රාජ්‍ය පෞද්ගලික සහයෝගිතාවේ මත කාසල් වීදිය මාතෘ රෝහල රුපියල් මිලියන 3000ක වියදමින් වැඩි දියුණු කරනවා කියලා අඩුතරමේ මිලියන 3000න් රජය කොතරම් මුදලක් දායකත්වයේ දරනවද කියලාත් දාලා නැහැ. 3000ම රජයෙන් කියලා ඔබතුමා කිව්වට දැන් ඊට උඩ ඔබතුමාගේ රුපියල් මිලියන 50ක් වියදම් කරන එකත් කරාපිටේ ශික්ෂණ රෝහලේ මුඛ සෞඛ්‍ය මධ්‍යස්ථානයේ රුපියල් මිලියන 50ක් වෙන් කරන යෝජනා කරන එක දාලා තිබෙනවා. ඒ වගේම තමයි දැන් මේ 2017 අස්තමේන්තු සෞඛ්‍ය පෝෂණ දේශවෛද්‍ය අමාත්‍යාංශය එහි රෝහල් සංවර්ධන ව්‍යාපෘති යටතේ කාසල් කාන්තා ශික්ෂණ රෝහල සඳහා බාහිර රෝගී අංශයක් සහ සායනාගාරයක් ඉදිකිරීම ගොඩනැගිලි ඉදිකිරීම 2015 රුපියල් මිලියන 106යි 2016 හිස් 2017 හිස් 2018 හිස්. එනිසා මේ ලේඛනෙත් මේ කාසල් රෝහල සඳහා කිසිදු මුදල් වෙන් කිරීමක් කරනවා කියලා ආණ්ඩුව සඳහන් කළා නැහැ. ඒ වගේම මේ අයවැය ලේඛනයේ අගට මුදල් වෙන් කිරීම පිළිබඳ සාරාංශගත කරලා තිබෙනවා. එහි සඳහන් වෙලා නැහැ. ඒ නිසා බොහොම පැහැදිලිව පේනවා මේ විතරක් නිකම් මේ මිස්ටේක් එකකින් මේක අත්වරද්දකින් මේක ඉවත් වෙන විදියක් නැහැ. ඒ නිසා මේ සඳහන් කළ තියෙන ආකාරයටම කාසල් රෝහල මොකද ඇත්තරම දැන් මේ කොළඹ අවට තියෙන වටිනා ඉඩම් පිළිබඳව මුදල් නැමැතිවරයා හොය හොයා යන බව අපට ආරංචි වෙනවා. ඒ නිසා මුදල් ඇමතිවරයාගේ පෙරේත බැල්ම කාසල් රෝහලේ අක්කර 14 හමාරටත් වැටිලාද කියලා සැකයක් තියෙනවා. මොකද එතුමා හිතන විදිහට මේ රෝහල සඳහා අක්කර 14 හමාරක් ඕනේ නැහැ. එතුමා හිතන විදිහට ඔතන අක්කර 2-7 හමාරක් තිබ්බාම ඇති. ඔතන පෙට්ටි වගේ උස බිල්ඩින් එකක් හදලා ඒකට රෝගීන් ටික ගාල් කරාම ප්‍රමාණවත් ඉතුරු අක්කර 12 මොකක් හරි ව්‍යාපාරික කටයුත්තකට දුන්නම ඇති කියලා තමයි එතුමා කල්පනා කරන්නේ. එසා මේ ඒ නිසා තමයි මෙන්න මේ ඒ කියන්නේ රාජ්‍ය පෞද්ගලික සහභාගීතාවය මත කාසල් රෝහල වැඩි දියුණු කරනවා නම් මෙය රජයෙන් යොදන වියදමක් සඳහන් කළත් නැත්තම් කාසල් රෝහලේ අලුතෙන් පෞද්ගලික අංශයේ මැදිහත්වය බිල්ඩින් එකක් හදලා දුන්නත් අපි හිතන්නේ වුන් නිකන් අත පිහදා ගන්න මීයක් කඩයි කියලා. අඩුතරමේ මේ ඉඩමවත් Tamanට දෙනවා කියලා කිව්වොත් ඔය අක්කර 12 තමයි යෝවුන් අර අක්කර 2කමාරේ තට්ටු 10ක 12ක බිල්ඩින් එකක් වගේ හදලා දෙන්නේ. සම මේ තිබෙන්නම මොකද අපේ රටේ තියෙන ඉතාලම වැදගත් කාන්තා මාතෘ රෝහලක්. දැන් මෙහි විපදුණු පළවෙනි දරුවාට අවුරුදු 66ක් වෙන්න ඕන මේ වෙනකොට 1950 දෙසැම්බර් මාස තමයි පළවෙනි දරු ප්‍රසූතියේ රෝහලේ සිද්ධ වුනේ. එහෙම රෝහලක් මුදල් ඇමතිවරයා කල්පනා කරනවා නම් මුදල් ඇමතිවරයා විතරක් නෙමෙයි එහෙම නම් සමස්ත ආණ්ඩුව කල්පනා කරනවා නම් එහි ඉඩමේ වටිනාකම වැඩි මේ රටේ ජනතාවගේ සෞඛ්‍යයට වඩා කියලා. ඒක තමයි මං කිව්වේ මේ පෙන්ණුම් කරමින් ඉන්න රටේ ජනතාව වෙනුවෙන් නෙමෙයි මේ ඇවිල්ලා වෙනත් කොයි හරි ආයතනයක් සතුරු කරන හදපු යෝජනා කියලා. ඒ වගේම තමයි මේ අයවැලේ කියන තමුන්වාස ඊළඟට සදාන් කරන විදිහට දැන් මේක තිබෙනවා සෞඛ්‍ය යටතේ අවසන් යෝජනා විදිහට රෝගීන් ප්‍රතිකාර ලබාගෙන පිටවෙන අවස්ථාවේ රජයමගින් දරන ලද වියදම ඇතුළත් කරපු පිරිවැය පත්‍රයකවත් කොස් චීට් එකක් දාන්න ඕන කියලා. ඇයි මේ රටේ ජනතාව අමාරුවෙන් හරි බෑ නොකිය බදු මුදල් ටික ගෙවනවා නම් ඒ බදු මුදල් භාණ්ඩාගාරයට ආවට පස්සේ ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් අධ්‍යාපනය වියදම් වෙනුවෙන් වියදම් කිරීම තමයි ආණ්ඩුවක වගකීම. ඒක ජනතාව ඉල්ලනවා නම් හා අපි ගෙවන බදු මුදලත් කියන්න කියලා. එහෙම කියන්නේ නැහැ නමුනාසෙලා බදු ටික කියන්නේ නැතුව හැබැයි ඒ බදු ටික සෞඛ්‍ය සඳහා වියදම් කරනකොට ඒක පිරිවැය පත්‍රයක් මගින් පෙන්වන්න හදනවා. මේ යෝජනා අයවැය යෝජනා වලට අයවැය ලේඛනයකට අතුලත් වෙන නිකන් නෙමෙයි. මේ පෙන්ණුම් කරන්න හදන්නේ අපි මේ මෙච්චර ප්‍රමාණයක් වියදම් කළා තියෙනවා මේ කොටසක් හරි දරා ගන්න දැන් ඔළුව හදා ගන්න කියන පැත්තට තමයි එමින් ඉන්නේ. ඒ විතරකුත් නෙමෙයි මේ සඳහන් වෙන ආකාරයට මෙහි තිබෙන 132 ඒ තියෙනවා සෞඛ්‍ය ශාස්ත්‍රය තුල කළ යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව රජයට උපදෙස් ලබා දීම සඳහා ඉහළ මට්ටමේ කමිටුවක් පත් කිරීමට මා යෝජනා කරනවා කියලා. මන්ද නැ මේ යෝජනා කොහොමද දෙන්නේ කියලා. දැන් අපේ බෝනෝ රෝග අංශයේ නම් ප්‍රශ්නේ තිබෙන්නේ ඒ සම්බන්ධයෙන් නිලධාරීන්ට පුළුවන් ආණ්ඩුවට යම් යෝජනාවක් ඉදිරිපත් කරන්න. බෝවෙන් රෝග වල නම් ප්‍රශ්නේ තිබෙන්නේ ඒ සම්බන්ධයෙන් යෝජනා ආණ්ඩුවට ඉදිරිපත් කරන්න පුළුවන්. ඇයි මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිසංස්කරණය පිළිබඳ වෙනම ඉහළ මට්ටමේ කමිටුවක් යෝජනා කරන්න අයවැය මේ සඳහන් කරලා තියෙන්නේ. එතකොට ගෙවන වාට්ටුත් ඇති කරනවා නම් පෞද්ගල රසායනාගාර රෝහලට එනවා නම් පිරිවැය පත්‍රයක් දාන ජනතාවට යෝජනා කරනවා නම් ප්‍රතිසංස්කරණය කරන ඉහළ මට්ටමේ කමිටුවක් පිළිබඳ අයවැය දෙනවල තියෙනවා නම් එතනින් නවතින්න නැතුව ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ ප්‍රතිපාදනත් රුපියල් බිලියන 198 ඉඳන් 108 දක්වා කප්පාදු වෙලා නම් මේ සියල්ලගෙන් පෙන්නුම් කරනවා නේද නිදහස් සෞඛ්‍යන කලදසාව. ඒ වගේම දැන් මේ සෞඛ්‍ය ක්ෂේත්‍රේ නැති වුණා සෞඛ්‍ය කොටසේ නැති වුණත් තමුනාසල යෝජනා කළ තිබුණා පාසල් දරුවන් සඳහා රක්ෂණ ක්‍රමයක්. රටේ ජනතාව බදු ගෙවුවට පස්සේ භාණ්ඩාගාරයට ඒ මුදල් ටික මුදල් අමාත්‍යාංශයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට දීලා රටේ ජනතාවගේ සෞඛ්‍ය දියුණු කරනවා වෙනුවට ඇයි අතරමැද රක්ෂණ ක්‍රමයක් එන්නේ? එතකොට මේ සියල්ල ගැට ගහලා බැලුවට පස්සේ පේන්නේ රාජ්‍ය සෞඛ්‍ය ශක්තිමත් කරන ක්‍රමවේදයකට වඩා නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කරන ක්‍රමවේදයකට වඩා මේ තිබෙන ටිකත් කප්පාදු කරන යෝජනා තමයි මේ සඳහන් කරලා තිබෙන්නේ. මම දන්නේ අර දැන් අයවැය විවාදය යනකොට රිෂාඩ් බදුරුදීන් ඇමතුමා නම් කිව්වා එතුමා දන්නේ නැහැ මේ සමහර යෝජනා ගෙනාවු හැටි කියලා. එස්විසාන ඇමතුමත් කෝ එතුමත් විරුද්ධයි සමහර යෝජනා වලට කියලා. වන්දනේ ඔබතුමා මේවට විරුද්ධයිද කියලා. හැබැයි මේ සඳහන් කරලා තියෙන යෝජනා එකපලට පෙළ ගස්සලා බැලුවට පස්සේ පේන්නේ රජයේ සෞඛ්‍ය රාජ්‍ය සෞඛ්‍ය අංශ ශක්තිමත් කිරීමක් නෙමෙයි, නිදහස් සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමක් නෙමෙයි, මේ පුද්ගලික අංශය සෞඛ්‍ය සේවාවට ගෙනහැල්ලා අපේ රටේ මේ තිබෙන සෞඛ්‍ය නිදහස් සෞඛ්‍ය සේවාවේ ඉතුරු ටිකත් කප්පාදු කිරීමක් කියලා මම කියන්න කැමතියි. ඒ වගේම මම මේ වෙලාවේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ පැන ගිලා තිබෙන ගැටලු ගන්නාව පිළිබඳ තමුන්වාසේ අවධානය යොමු කරනවා. දැන් මේ වෙනකොටත් අපේ රටේ ආයුර්වේද රැකියා ආයුර්වේද උපාධිධාරීන් රැකියා විරහිත අය පාර්ලිමේන්තු වටරවමලඟ නිහඬ උද්ඝෝෂණයක් සිද්ධ කළා. මේ ප්‍රශ්නය පිළිබඳ අපි පාර්ලිමේන්තු කීපයක් සාකච්ඡා කළා තියෙනවා. 2010 ආයුර්වේද උපාධිධාරීන්ගේ ඉඳලා මේ වෙනකොට රැකියා විරහිත උපාධිධාරීන් 750ක් පමණ ඉන්නවා. 2008-2009 අධ්‍යයන වර්ෂයෙන් මේ 2016 පහුගිය දවස්වල තවත් මේකට 211ක වෛද්‍ය ප්‍රමාණයක් එකතු වෙලා තිබෙනවා. මේක රැකියා ලබා දීමේ ප්‍රවණතාවය ගත්තොත් එමතුමා 2007 අවුරුද්දේ 287ක් දීලා තිනවා, 2008 326ක් දීලා තිනවා, 2012 264යි, 2014 183යි, 2015 145යි. ඒ නිසා රැකියා ලබා දෙන ප්‍රමාණයත් එන්නන කප්පාදු වෙලායි තිබෙන්නේ. ඒතොර ඒ කියන්නේ මේ 2007 අවුරුද්ද ඔක්කොම රැකියා ලැබිලා නෙමෙයි. එයින් කොටසකට තමයි ලැබිලා තිබෙන්නේ. ඒ අනුව තමයි මෙහෙම එකතු වෙලා 2010 උපාධිය ලබා ගත්ත ආයුර්වේද වෛද්‍යවරුනුත් මේ රැකියා විරහිත කොටේ ඉන්නවා. ඒ අනුව ඔබතුමා පාර්ලිමේන්තුවට කිව්වා 2015 ජූනි මාසේ 11 වෙනිදා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළා කියලා. ඒකද ඔබතුමා කියලා තියෙනවා.
ඒකට දැන් 700 ගානක ලයිස්තුවක් දීලා තිබෙනවා. මේක මැනේජ්මන්ට් සර්විස් එකට දීලා තියෙනවා. එතන තමයි මේ ප්‍රමාද තියෙන්නේ.
ඔය ඇත්තට මේකේ කැබිනට් මණ්ඩලය අනුමත කළේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව. කැබිනට් මණ්ඩලය කිව්වේ කැබිනට් මණ්ඩලය කියලා තියෙන්නේ
වහම එහෙම තමයි කළමනාකරණ දෙපාර්තමේන්තුවේ පෞද්ගලික කාලේ තවත් ඒවා කරන්න ගියේ. මම දොස් කියලා මේව කරා. දැන් ඒගොල්ලෝ පොරොන්දු වුණා ඔක්කොමටම රැකියා ටික මෙහාට එවන්නම් ඒ කියලා.
හැබැයි 900 ගානක් ඉල්ලුවට කැබිනට් පත්‍රිකාව සඳහන් වුණාට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමත කරේ මධ්‍යම රජ යටතේ පුරප්පාඩු 82යි, ප්‍රජා සෞඛ්‍ය සේවාවේ දැන් ඉන්න අයත් එක්කම 494යි. ඒ අනුව දැන්
ඒ මේවයිකේ මේ රෝහල් වලට.
ඔව්.
නමුත් අපි වෙනමම යෝජනාවක් දාලා තියෙනවා ප්‍රජා සෞඛ්‍ය නිලධාරීන් කියලා CKDU ප්‍රශ්නයත් අල්ලලා මේව කළා. ඒකට වෙනමම අනුමැතිය ලැබෙනවා. ඒගොල්ලෝ කප්පාදු කරලා දුන්නාට දැන් ආපහු පොරොන්දු වෙන ඉතුරු ටිකක් දෙනවා අයියේ.
ආ ඒක තමයි මම කියන්නේ. ඒ කියන්නේ අර කැබිනට් මත් අනුමැතිය ලැබුණා කියලා කිව්වට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ කප්පාදු කරා. ඊට පස්සේ ඔබතුමා අපි මේ පාර්ලිමේන්තුවේ අගෝස්තු මාස සැප්තැම්බර් මාස ආනකොට කිව්වා
විසකට බෑ කප්පාඩු කරන්න. මම ඒකයි පෙන්ලා දුන්නේ ඒගොල්ලන්ට.
ඒක සඳහන් වෙන්නේ මෙමතුමා එහෙම නේද? කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විමසමින් තමයි ඒක යන්න ඕන. එතකොට දැන් කියන්නේ 900 ගානකට තවම කොහෙවත් අනුමැතිය ලැබිලා නැහැ. මේ කප්පාදු කරලා ආපු විදිහට දැනට තිබෙන්නේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය තනතුරු 166යි, මධ්‍යම රජයේ 82යි, ඔක්කොම 248යි. ඒ නිසා තමයි මේ රැකියා විරහිත ආයුර්වේද උපාධිධාරීන් දිගින් දිගට මේ උද්ඝෝෂණය කරන්නේ. ඔබතුමාට කියන්න පුළුවන්ද මේ දැන් එළියේ ඉන්න? මොකද මේක 150 අවුරුද්ද ගානේ වැඩි වෙනවා. එන්න වැඩි වෙනවා. මේ ප්‍රමාද කරන්න වැඩි වෙනවා. මේ කෙනෙක් ආයුර්වේද උපාධිධාරී බවට පත් කරන ආණ්ඩුව රුපියල් ලක්ෂ 30ක් විතර වියදම් කරලා තිබෙනවා. එතකොට මෙන්න මේ සමස්ත ප්‍රමාණයට රැකියා ලබා දෙන්න කොතරම් කාලයක් ගත වේද කියලා කියන්න පුළුවන්ද? ඔබතුමා උත්තරයක් දෙනවද මේ වෙලාවේ? නැත්නම් කතාවෙන් උත්තරයක් දෙනවද?
ඒකේ දැන් ආයුර්වේද වෛද්‍යවරු ඉන්නවනේ මේ රැකියා විරහිත, ඒ සියලුම අයට රැකියා දෙනවා.
හොඳයි. හරි. ඊළඟට මේ තවත් ප්‍රශ්නයක් පැනනගිලා තිනවා හෙද සේවාවේ. පෞගේ කාලේ හෙද පරිපූර්ණ අතුරු වෛද්‍ය සේවා ශ්‍රේණිවල ඒගොල්ලන් අවුරුදු 12ක් සම්පූර්ණ කරපු අය පළවෙනි ශ්‍රේණියට උසස් කරා. හැබැයි මෙන්න මේ කොටසක් පමණක් ශ්‍රේණිගත කිරීම නිසා දැන් මේ වැටුප් ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා සමහර නිලධාරීන්ගේ ජේෂ්ඨයින්ට වඩා කනිෂ්ඨයින්ගේ වැඩුප් වැඩිලා. ඒක නෙමෙයි අවුරුදු 12ක කාලේ විතරක් පළවෙනිසෙන්ට උසස් කරපු නිසාම.
ඔව් ස්වාමී, ඒ අර මේගොල්ලෝ ඩිස්පෙන්සර්ස්ලා එකඟ වුණා අවුරුදු 12 වෙනුවට 12 මේව කරගන්නට. 12 ගියාට පස්සේ වැටුපත් තලේ මේව.
හරි, එතකොට හෙද සේවාවේ දැන් මේගොල්ලන්ගේ හිඟ වැටුප් බැලුවාට පස්සේ 2003 ඉඳන් හිඟ වැටුපක් තියෙනවා. හැබැයි මේක වැටුප් දෙන්න රන්දි 2014 ඉඳලා. ඒ හිඟ වැටුප් ගැන සලකා බලනවද? සාමාන්‍ය ලක්ෂ දෙකම අරද්ද ඉන්න ඕනේ
කියලා. ප්‍රශ්නේ ඇති වෙන ඩිස්පෙන්සර්ස්ලව අපි ගෙනාවා මේ පැරාමෙඩිකල් ගෲප් එකට. මේ PSN ගෲප් එකට පැරාමෙඩිකල් එකේ. එතකොට ඒක විශාල ජයග්‍රහණයක් ඒගොල්ලන්ට. ඒගොල්ලන් දුන්නාම තමයි මේ වැටුප් විශ්වතාවේ ආවේ. දැන් ඒ දෙකොල්ලොත් එක්ක සාකච්ඡා කළා. ඩිස්පෙන්සර්ස්ලා ඖෂධ සංයෝජකයෝ එකඟ වුණා අර වැටුප් තලයට ඒගොල්ලෝ පහළට වහින්න.
හොඳයි. ඒ වගේම ඊළඟ ගැටලුවක් තිබෙනවා. දැන් පෞගේ කාලෙදි මේ රෝහල් වලට සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙන් කර මුදල් ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම නිසාම රෝගීන්ට සිද්ධ වුණා විශේෂයෙන් ශල්‍ය කර්මවලදී වෙනත් කටයුතු වලට ඕන කරන යම් යම් දේවල් බාහිර මිලදීගෙන් රෝහල්ට අරගෙන එන්නේ. නමුත් පහුගිය කාලේ අපි දැක්කා ආණ්ඩුවේ පැත්තෙන් කියවෙනවා විශේෂයෙන් අක්ෂි කාච රජයෙන් සපයනවා. ඒ වගේම ස්ටෙන්ට් එක දෙනවා. ඔතොපෙඩික් සර්ජරි සොඩන කරන ප්ලේට් එක දෙනවා වගේ දේවල් ආණ්ඩුවේ පැත්තෙන් කියවෙන පටන් ගත්තා. දැන් මේ ගෙන්නන මේ කොටස් පිළිබඳව, එහෙම නැත්නම් ලෙන්ස් එක හරේ ප්ලේට් එක පිළිබඳව ගුණාත්මකභාවයේ ප්‍රශ්න යම් යම් තැන්වල පැනගිලා තිබෙනවා.
අපි කාචවලට දුන්නේ අයි සර්ජන්ස්ලාටම දුන්නා, ඒක තෝරලා අපිට දෙන්න කියලා. හොඳයි. එතකොට කාඩියොලොජිස්ට්ලාට දුන්නා ස්ටෙන්ට් ටික මේව කරන්න කියලා. අපි අත ගැහුවේ නැහැ ඒකට. එතකොට ඒගොල්ලෝ හොඳ මේවයි කියලා ජපනිස් එක ෆ්ලෙක්සිබල් කියලා කිව්වා. ඔබතුමා දන්නවනේ මට වඩා මේ අරකට වඩා අරක ටිකක් හයි අය රිජිඩ් කියලා කිව්වා ඉන්දියන් එක. මං කිව්වා ප්‍රශ්නයක් නැහැ, හොඳ එක දාන්න කියලා. ඒවට තමයි අපි මුදල් වෙන් කරේ. ඒකට අපි කාචවලට මිලියන 1200ක් අපි මම වෙන් කරා. එතකොට ස්ටෙන්ස් වලට අපි මිලියන 349ක්ද කොහෙද අපි වෙන් කරා. කළා ඔක්කොම ගෙනල්ලා අපි දෙනවා. ඒ වගේම ඉම්ප්ලාන්ට්ස් උත් අපි අවශ්‍ය ඉම්ප්ලාන්ට්ස් ටික අපි කියලා තියෙන්නේ MSD එකට ඕඩර් එක දාලා MSD එකෙන් අරගන්න මිනිස්සුන්ගෙන් සල්ලි ගන්න එපා කියලා.
අනේ ඒ කියන්නේ දැන් මුදල් අය නොකර දෙනකොට ඒ වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත ඔය ආකාරයට ගුණාත්මක
තත්ත්වය ඒක ඉවැලියුෂන් ඔක්කොම මේකළු
කරා. දෙන එක හොඳයි. ඒ වගේම තමයි මේක පැනලාගෙන තියෙන තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි දැන් මේ ඕඩර් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ සැපේ මංශයේ තමයි ලබා දෙන්නේ. එතකොට අපි හිතමු බදුල්ල රෝහලේ කොහේ හරි අක්ෂි ශල්‍ය කර්මයක් කරන්න ඕනේ නම් එතකොට ඒ කාචයේ ඕඩර් කරන්න
ඇරලා ඉවරයි. දැන් ස්ටෙන්සුත් බෙදාහැරලා ඉවරයි ඔක්කොම ගෙනල්ලා. දැන් කාච 89000ක් ඕනේ කිව්වා අවුරුද්දකට. අපි ගෙනාවා මේ ලක්ෂයක් ගෙනාවා. කළා අපි ඒ ටික බෙදා ඔක්කොම ඒ වෛද්‍යරු ඉල්ලලා තියුණ ප්‍රමාණවල තියෙනවා ඒ රුහල් වලට. ඒවා අපි බෙදලා හරිනවා.
ඔව්, ඒක නිසා මෙන්න මේ ඔය ගුණාත්මකභාවය පිළිබඳ විශ්වාසයත්
යන්නට ඕ
අප්‍රමාදීව ජනතාවට ලබා දීමක් තමයි මේක කෙරෙන්න ඕන. මොකද මේ අපි නැවත වතාවක් වියදම් කරන්නේ ජනතාවගේ බදු මුදල්. ඒ නිසා මේ අපි ආණ්ඩුවෙන් දුන්නේ කියලා ප්‍රමාද කරන්න හරි බාලවරු දෙන්න හරි හේතුවක් නැහැ.
ඉවරයි. ඒක නිසා ඔබතුමාට බොහොම අමාරු ඇති. නමුත් මේවට ප්‍රශංසා කරන්න.
ඒක තමයි මේකේ තියලා අඩුපාඩු වෙලා දුන්නේ. දෙන එක හොඳ එකක් දෙන්න ඕන.
ඔක්කොම සල්ලි ගෙව්වා මෙච්චර කල් නිදාසෞඛ්‍ය කියලා.
ඊළඟට මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. දැන් අපේ රටේ විශේෂයෙන් දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කර ගැනීම සඳහාත්, ඒ වගේම අපේ රටේ රබර් නිෂ්පාදකයන් ආරක්ෂා කර ගැනීම සඳහාත් 2012 අවුරුද්දේ කැබිනට් තීන්දුවක්ම ගත්තා. මේ ග්ලව්ස් දේශීය නිෂ්පාදකයන් මිලදී ගන්න ඕන කියලා. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කැබිනට් මේ සෞඛ්‍ය මන්ත්‍රීවරයා ඉන්න කාලේ ඒ තීන්දුව ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. නමුත් මේ වෙනකොට ඒ තීන්දුව පිටපොට පැනලා විදේශීය වලින් ශල්‍ය කර්ම වලට සහ මේ පරේෂණයට අවශ්‍ය කරන ග්ලව්ස් ගෙන්නන පටන් අරගෙන තිබෙනවා. ඔව්.
දැන් අපි සියලුම දේශීය නිෂ්පාදකවරුන්ට ඒ කට්ටියට කිව්වා මේකත් අමාත්‍යාංශයත් එක්ක ඉග්‍රීමන්ට් එකක් අත්සන් කරන්නට ඕනේ. ඒතකොට අපි දෙනවා අවුරුදු 5කට බයිබැක් ගැරන්ටි එක. එතකොට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවත් එක්ක ඒකාබද්ධ ව්‍යාපාරයකට යනවනම් අපි අවුරුදු 10කට බයිබැක් ගැරන්ටි එක දෙනවා. ඉතින් ඒවා තවම කරපු නැති කට්ටියගෙන් අපිට ගන්න විදියක් නැහැ. මොකද ඒක තමයි කැබිනට් තීන්දුව ගත්තේ. දේශීය නිෂ්පාදකෙන් වෙන්නේ. දැන් මේ විදියට අපිට දැන් මේ අවුරුද්දේ ඖෂධ 64ක් අපි ගත්ත දේශීය නිෂ්පාදකෙන් පමණයි. දැන් එන අවුරුද්දට අපිට තියෙනවා තව ඖෂධ 24ක් මේවා ගල්ලා ඒකම තව ඖෂධ නිෂ්පාදන සමාගම් සහ ආයෝජකයෝ 24 දෙනෙක් එක්ක අපි අත්සන් කරලා තියෙනවා ඖෂධ ගන්න. ඒක අවුරුදු 10ක් ඒක SPMC බෙහෙත් විදියට තමයි එන්නේ. ඒක ඒ ටික ඉවර වුණාට පස්සේ ඉවර වෙනකොට ලංකාවට අවශ්‍ය ඖෂධ වලින් 75%ක් අපි ලංකාවේ නිෂ්පාදනය කරනවා.
ඔහරි මම මේ
දැන් මේ හැම එකම ඒ ග්ලව්ස් හරි අපි ඒගොල්ලන්ට කියනවා ඒගොල්ලන්ට ඇවිල්ලා ඉග්‍රීමන්ට් එක අත්සන් කරන්න බයිබැක් ගැරන්ටි එක. එතකොට අපි අවුරුදු 5කට අපි දෙනවා.
ඔව් හැබැයි මේ ප්‍රශ්නේ
තත්වයන් අරවා මේ අපි බලනවා.
ඔව් දැන් මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඒගොල්ලෝ 2012 13 14 කියන අවුරුදු වල සෞඛ්‍ය අමාත්‍යාංශය මේ ග්ලව්ස් සැපෙව්වා. ඊළඟ 2015 මේක ටෙන්ඩර් කරේ නැහැ.
ව්‍යාපාරිකින්ට ටෙන්ඩර් අවශ්‍ය නැහැ. අපි ඒගොල්ලන්ට ගන්න මිලක් දෙනවා මේ පවතින මිලට වඩා 120%ක් වැඩිපුරක් දෙනවා දේශීයව නිෂ්පාදනය
කරනවා. ඔව් නමුත් දැන් 2016 මේක ටෙන්ඩර් කළා. 2016 ටෙන්ඩර් කරාට පස්සේ මේ ටෙන්ඩර් නම MSD LP PU 280 ඉඳන් 84 වෙනකම් මෙන්න මේ ටෙන්ඩර් කරලා ගෙනාපු තොගයක් තමයි දැන් ඔබතුමා දකින්න ඇති. මේ සැප්තැම්බර් 20 වෙනිදා ලංකාදීප පත්තරේ සෞඛ්‍ය අමාත්‍යාංශයගෙන රබර් අත්වැසුම් කන්ටේනර් රඳවා ගනි. මේක ඒගොල්ලෝ කියන්නේ මැලේසියාවෙන් ගෙන්නවා කියලා තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. හැබැයි මේකට අදාළ කරන ලියවිලි නැහැ. වංචනික ලෙස ලියවිලි සකස් කරලා මේ කන්ටේනරේ ගෙනහල්ලා දැන් මේක රේගු පරීක්ෂණ පැවැත්වෙනවා.
දැන් ඒකේ ඊට පස්සේ සමාගමෙන් එවලා තියෙනවා ලියමන. ඒගොල්ලන්ගේ එකක් තියෙනවා චීනේ. දැන් බොහොම සමාගම් ඒගොල්ලෝ චීනෙත් ගිහිල්ලා චීමින කර්මාංශාලාවක් හදනවා අඩු මිලට. මේවා දෙන්න ඕනේ ඉඳලා. ඉතින් එකම සමාගමෙන් කියලා උන් ලියුපි නියුක්ත කරලා තියෙනවා. ඒ වුණත් අපි මේකේ පරීක්ෂණය තවම දිගටම කෙරීගෙන යනවා.
ඔව් දැන් දේශීය නිෂ්පාදකයන්ගේ මේ ග්ලව්ස් වල ප්‍රමිතිය හොඳයි නම් ඒක ගුණාත්මකභාවය තියෙනවා නම්
ප්‍රශ්න තියෙනවා. ප්‍රමිතිය හොඳයි කියලා කියන්නට බෑ. නමුත් ඒත් අපි ඔවුන්ට ප්‍රමුඛතාවය දෙනවා.
හොඳයි. මොකද ඔබතුමාම දන්නවා දැන් මේ රටේ රබර් කර්මාන්ත බිඳ වැටලා රබර් විකුණ ගන්න බැරුව මිනිස්සු ඉන්නවා. ඒ නිසා මේ කර්මාන්ත මේ නිෂ්පාදකයන්ට මේ අවස්ථාව ලබා දුන්නොත් ඒක එකක් අපේ රබර් නිෂ්පාදකයන්ට වගේම මේ දේශීය නිෂ්පාදකයන්ටත් හොඳයි. ඒ වගේම මේ අයවැය යෝජනාවේ තියෙන ඊළඟ යෝජනාවලියේ තියෙන ඊළඟ ප්‍රති
වා කාලේ තියෙනවනේ. මේ අපිට කාලේ නෑ ඇත්තට. මට විනාඩි 20යි දීලා තියෙන්නේ.
ඔව්
මේවට ඔක්කොටම උත්තර දෙන්න මේ පළා
මම උත්තර අරගෙන යන්නේ.
විපක්ෂයට තමයි. ඔබතුමාගේ අර සමහර ගියොප් කට්ටෝ දැන් ගෙවන වාට්ටු පිළිබඳ අදහස ගෙවන වාට්ටු ඔබතුමා දන්නවනේ. දැන්ටත් ගෙවන වාට්ටු තියෙනවා. කොළඹ තියෙනවා. බොහෝ රෝහල් වල තියෙනවා. දැන් අපේ මහ ඇමතිතුමා සබරගමුවේ මයිපාල ඒරත්නතුමා අලුතෙන් හදන රෝහල් වල හැම එකේම පුද්ගලික වාට්ටු සංකීර්ණයක්
හදනවා. අයවැය යෝජනාවක් ගෙනහල්ලා මේ පාර්ලිමේන්තුවේ අයවැය සම්මත කරගෙන ගෙවන වාට්ටු හදන්න තීන්දුවක් ගත්තට පස්සේ ඔබතුමා දන්නව ඊළඟට මොකද වෙන්නේ කියලා. මොකද දැන් ඒ ගෙවන වාට්ටු වලට යන්නත් මගේ තර්කෙ තිබුණේ ඇයි මිනිස්සු ගෙවන වාට්ටු ඉල්ලන්නේ? සෞඛ්‍ය අමාත්‍යාංශය වේදන් කරලා ඒ අයට ගැළපෙන තාල ඒ කියන්නේ මේ සෞ මේ පහසුකම් ටික වැඩි කරනවා නම් අඩුතරමේ වැසිකිලි පද්ධතිය හොඳට හදනවා නම් ඊවරෝට ඉල්ලන්නේ නැහැ මිනිස්සු.
මුන්නාසේ ඇවිල්ලා දැන් තමුන්නාසේ වැඩ කරන කාලේ වගේ නෙවෙයි දැන් ඇවිල්ලා රෝහල් වල තත්ත්වය බලන්න. දැන් අදත් මට එක්කෙනෙක් ඉඳන් කිව්වා එයා වෛද්‍යවරයෙක් හම්බෙලා කිව්වා ඉතාමත්ම හොඳයි දැන් රෝහල් වල තත්ත්වය ඉස්සරහට වඩා කියලා. මොකද අපිට මුදල් ලම් වෙනවා අපි වේදන් කරනවා. දෙවෙනි එක පුද්ගලික රසායනාගාරය නෑ. ඒක ගේන්නේ නෑ. ඒක කවදක්වත් ඒක නෙවෙයි. ඇත්තරම දැන් අපි ඔබතුමා දන්නවා ජාතික රෝහලෙත් මේ රුධිර පරීක්ෂණ කරේ පිටනේ මෙතෙක්කල් රුධිර පරීක්ෂණ. ඒතකොට මම තහනම් කරා. ඒක තහනම් කරලා අපි ඔටෝ ඇනලයිසර් එක ගෙනලා දුන්නා. දැන් ඔටෝ ඇනලයිසර් එකත් එක්ක කිසිම රුධිර පරීක්ෂණයක් ජාතික රෝහලෙන් එළියට යන්නේ නැහැ. OPD එකේ විතරක් ඒගොල්ලෝ කැන්වස් කරලා කීපයක් ගන්නවා. එච්චරයි. ඒක අපිට බල කරන්නට බෑ. OPD ලෙඩ අපිට මේ එකක් නැහැ නේ සනිකරම. දැන් දෙක දැන් ඒ නිසා මම ගිය අවුරුද්දේ මුදල් වෙන් කරගත්ත මේ අවුරුද්දට රසායනාගාර තියෙන සියලුම රෝහල් වලට ඔටෝ ඇනලයිසර්ස්. ඒක දැම්මට පස්සේ ජනවාරි පළවෙනිදා ඉඳලා කිසිදු රුධිර පරීක්ෂණයක් පිටින් කරගන්නට අපි දෙන්නේ නැහැ තානා.
ඒක තමයි මම අහන්නේ. දැන් එහෙම මුදල් වෙන් කරලා තියෙනවා නම් අයවැය යෝජනාව
බඩුත් ඇවිල්ලා ඉවරයි. ජනවාරි පළවෙනිදා ඉඳලා මේ රුධිර පරීක්ෂණ පිටින් කරගන්න බෑ කියන චක්‍රලේඛනයක් යනවා.
ඔව්. එහෙම තියෙනවා නම් ඇයි එතකොට අයවැය ලේකන මෙහෙම වගන්තියක් දාලා තියෙන්නේ?
මොකද්ද?
රජයේ රෝහල් වල රෝග නිශ්චය කර ගැනීම රසායනාගාර පිහිටවනවා කියලා.
ඔව්.
ඒක බොහොම පැහැදිලි. මේක වෙනමකට අදහසක් වෙන්නේ නැහැ මං හිතන්නේ. මේකෙන් තේරෙන්නේ
නැහැ. ඒ අදහස මේ වැඩ පිළිවෙලත් එක්ක එකට එකක් ගැලපෙන්නේ
නැහැ. ආ ඒක තමයි.
මම පිළිගන්නවා.
ඔව්.
ඒකින්ද ඔය වැඩ පිළිවෙල කෙරෙන්නේ නැහැ මේ වැඩ පිළිවෙල කෙරෙන්නේ.
ඔව් ප්‍රශ්නේ තියෙන්නේ අමතුමා.
ගරුබත්තුමා කාලය අවසන්.
ඔව් තප්. එහෙමද? ඔව් මම ගන්නවා විනාඩි 5ක් වැදුවගේ. වැදුවා ගන්නවා විනාඩි 5ක්. ඔව්. දැන් මේ අයවැය ලේඛනය කැබිනට් මණ්ඩලෙ ඉදිරිපත් කරා. අපේ කැබිනට් මණ්ඩලයේ සෞඛ්‍යමතුරු කී දෙනෙක් ඉන්නවද? මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්නවා. හිටපු සෞඛ්‍යමතුරුක විදියට නිමල් සිරිපාල සිල්ලා මැතිතුමා හිටියා. ඊළඟට ජෝන් සේනවත් මැතිතුමා හිටියා. ඔබතුමා ඉන්නවා. පෞසි අමතුම වෙලාවට කැබිනට් එකේ නෑ. ඈ? ඒකනේ. ඉතින් මේ මෙච්චර ප්‍රමාණයක් ඉඳෙද්දි මෙවැනි යෝජනාවක් ගෙනහල්ලා මුදල් අමතුමාගේ
කෙනෙක් හදලා එලිදරව් කරනකම් කැබිනට් එකටවත් එලිදරව් කරන්නේ නැහනේ. අඩුගානේ මේ සැරේ තමයි අඩුගානේ අයවැය ලේඛනයක් පිළිබඳ දල අදහසක් වෝ කැබිනට් මණ්ඩලයට කිව්වේ. ඊට ඉස්සෙල්ලා එහෙම වචනයක්වත් කතා කරන්නේ
නැහැ. ඔව් නමුත් මේ පාර්ලිමේන්තුවට ගේන්න කලින් උදේ ඔබතුමාලා මේක දැකලා කැබිනට් එක අනුමත කළා තමයි. හොඳයි. රයිට්. ඔබතුමා මෙන්න මේ ඒ කියන්නේ මේ 144 වෙනි යෝජනාවේ දෙවෙනි කොටස අනිවාර්යෙන් මේ අයවැය ලේඛන ඉවත් කරුවා කියලා පොරොන්දු වෙනවා.
කාසල් වීදියේ එකටත් ඔබතුමා කිව්වා මිලියන 3000ක් දැන් අපිට හුඟක් ඇවිල්ලා තියෙනවා විදේශ ආයෝජන. විදේශ ආයෝජන එනවා දැන් මේ රජයට. දැන්ට අපි මේ ආර්ථික කමිටුවෙන් විතරක් වෙන්ක අපිට අනුමත කරලා තියෙනවා රුපියල් බිලියන 70ක යෝජනා දැනට පිට විදේශවලින්. එතකොට මේ ආයෝජන වලින් සමහර ඇවිල්ලා ඒගොල්ලන්ගේ මුදල් මේක සමහර සොෆ්ට් ලෝන් සමහර ඉන්වෙස්ට්මන්ට් අපි ඒක ඒ විදිහට ඒක පාවිච්චි කරනවා.
ඔව් ප්‍රශ්නේ තියෙන්නේ ඔය ආර්ථික කල්පනා කරන කමිටුවට මේ රටේ සෞඛ්‍ය ගැන මෙලෝ හසරක් තේරෙන්නේ නැහැ. ඔය ඉන්න පාස්කර්ලිංග මහත්තයා හරි චරිත රත්නත් මහත්තයා හරි ඔය කවුරුවත් මේ රටේ රෝහල් වලින් බෙහෙත් ගන්නෙත් නැහැ. ඒගොල්ලන්ට මොකක් හරි වුණොත් සිංගප්පූරුවෙත් නෙමෙයි එංගලන්තේ නතර වෙන්නේ. ඒක නිසා ඒක තමයි ඔය ඔය ඔය
නැත් අපි යවන්නේ ඒවත්.
ඒ නිසා මුදල් ඇමතුමාටත් ආර්ථික කල්පනා කරන කමිටුවටත් කාසල් රෝහලේ තියෙන ඉඩම වටිනවා මේ රටේ රෝගීන්ගේ ජීවිතවලට වඩා.
එත වඩා ඉතාමත්ම හොඳ නවීන රෝහලක් අපිට කරලා සියලු පහසුකම් ලබා දෙන්න පුළුවන් නම් ඒකනේ මිනිසුන්ගේ අවශ්‍යතාවය.
අපටත් ඕන ඒක.
ඒක අන්න එච්චරයි.
ඔව් රෝහලත් බේරගෙන ඉඩමත් බේරගෙන
ඒකනේ. එතකොට ඔබතුමාත් කැමති වෙන මොකද යම් දවසක ඔබතුමා මගේ ආසනේ වාඩි වෙන දවසට ඔබතුමාට හොඳ කාස ස්ට්‍රීට් එකේ මේ රෝහලක් තියෙනවා. එතකොට හදන්න ඕනේ නැහැ අමුතු වෙන්න.
හරි. ඊළඟට මම වෙලාව නැති නිසා මෙන්න මේ 331 වෙනි යෝජනාව. දුම්වැටි විරෝධී ජනාධිපති කාර්යසාධක බලකාය ප්‍රයෝජන සඳහා රුපියල් මිලියන 500ක ජනාධිපති අරමුදල පරිත්‍යාග කරන්න කියලා ඉල්ලනවා කියලා. දැන් මේක ඒක තමයි. ඔද්දු බද්ද වැඩි කරන්න. අපි බද්ද වැඩි කරමු. බද්ද වැඩි කරලා මේ බද්ද ගමු. හැබැයි අමතුමා සිගරට් වලට විතරක් නෙමෙයි. සිගරට් වගේම බීඩි සහ සුරුට්ටු වලනුත් මිනිසුන්ට වෙන හානිය වැඩි. ඔව් මොකද නැත්තම් මේ බීඩි වලට බීඩි වලට බද්ද ගැහුවේ නැත්තම් වෙන වැඩේ තමයි. දැන් මේ බීඩි නිෂ්පාදකයන්ගේ සංගමයේ අනුශාසකවරයෙකුත් පාර්ලිමේන්තුවේ ඉන්නවනේ තමුන්නාස්සලගේ පැත්තේ වාඩි වෙලා නේද?
එහෙනම් අපි බද්ද ගැහුවා යාට.
ඔව් ඒසත් මොකද බීඩි සුරුට්ටු වලින් වෙන හානියත් අර වගේම තමයි ඊට වඩා වැඩි. ඔව් හරි.
මාද ඔබතුමා දන්නවා මේ පෞගිය කාලෙම කරපු මේවල හැටියට මේ දුම්බීමේ දුම්වැටි වල මිල වැඩි කරයි කියලා බීඩි වල එහෙම වර්ධනයක් වෙලා නැහැ. 3000 ගාණක් මෙට්‍රික් ටන් ගෙනාපු එක කොළ ගියා මේ ඒ වැඩි වුණාට පස්සේ ඒක වැඩි වෙලා තියෙන්නේ 30 ගාණයි ටන්. ඒ කියන්නේ 100ට එකක්වත් නැහැ.
ඔය අපේ අරමුණ අපේ රටේ ජනතාව දුම්බීමෙන් බේර ගැනීම නම් සිගරට්ද බීඩිද සුරුට්ටුද කියලා විශේෂයක් කරන්න ඕනේ නැහැ. ඔක්කොම බද්ද වැඩි කරගන්න ඕන. ඒ වගේම මම කැමති තමුන්නාංශගේ කතාවේදී මෙන්න මේවට උත්තර දෙනවා නම් දැන් ගිය සැරේ අයවැය ලේඛනයේ සඳහන් වෙච්ච විශේෂ කරුණු කීපයක් පිළිබඳව අවධානය යොමු කරන්න කැමතියි.
මන්ත්‍රීතුමා විනාඩිය.
ඔව් රුධිර කාන්දු පෙරන මධ්‍යස්ථාන 1000ක් හදන්න රුපියල් මිලියන 6500ක් වෙන් කළා. ඒ 1000 හැදුවේ හෝ ආරම්භ කරේ කොහෙද කියලා. ඒ වගේම ආගාත
එකසේ ගානක් මගේ ගාව තියෙනවා ඒ කාන්තිපරණ මධ්‍යස්ථාන එකසේ ගණන් දෙසේ ගණන් දැන් 2015ට එකසේ ගානක් අපි දුන්නා තව දැන් මේ අවුරුද්දට 2200 ගානක් දුන්නා දැන් ඒ විදිහට අපි 1000 කරගන්නට අපි ප්ලෑන් එකක් තියෙනවා
ඒ වගේම තමයි
ඒ 1000
ආඝාත මධ්‍යස්ථාන 10 සඳහා මිලියන 5000ක් වෙන් කළේ මොකද මම මේක අහන්නේ දැන් ගිය සැරේ මහා සද්දයක් දාපු යෝජනාව තමයි අධ්‍යාපන අමාත්‍යාංශය රුපියල් බිලියන 250ක් වෙන් කරා කියන එක හැබැයි මේ අයවැය ලේඛනයේ පිළිගන්නවා වියදම් කළා තියෙන්නේ බිලියන 38යි 250ක් වෙන් කරාට බිලියන 38යි වෙන් කළා තියෙන්නේ දැන් තමුන්නාසේට ගිය සැරේ වෙන් කළා දුන්න බිලියන
190ක්
ඒකෙන් කොච්චර වියදම් කරාද කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය කිව්වනම් හොඳයි ඉතින් ඒ නිසා මේ කරුණු ගොඩක් තියෙනවා කියලා මම අවසන් වශයෙන් අහන්න කැමති දැන් මේ ජනවාරි වෙනකොට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලපොන්සේකාගේ කාලය අවසන් වෙනවා දැන් එතුමා ඇත්තටම ගත්තොත් එහෙම මේ සයිකම් කියන හොර වංචනික ආයතනයට විරුද්ධව කෙලින් මතයක් දරාගෙන අපේ රටේ නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කිරීම වෙනුවෙන් සැලකිලි සටනක් ඒ වෛද්‍ය සභාව තුල ඉඳගෙන කරනවා එතුමා උසාවි නියෝගයක් ආවත් තමන්ගේ හෘද සාක්ෂියට එකඟ හෘද සාක්ෂියට අනුව සෞඛ්‍ය සේවාව අධ්‍යාපනය ආරක්ෂා කරගන්න ඕන නිසා ඒකේ ඉවත් වෙන උනත් ලෑස්ති ඒ වෙනුවෙන් එසා දිවි හිමියෙන් සැලකිලි සටනක් තමන්ගේ වපසරේ තුල ඉඳගෙන කරන බව පේනවා සා දැන් ඊළඟට මේ සේවා දිගුව නොදුන්නොත් එහෙම සා තමුන්නාසෙලා එතුමවත් අයින් කරගෙන ඒ වෛද්‍ය සභාව ඩෝසර් කරගෙන යන්න හදන්නේ අන්නාරි එතුමා කැමති නම් ඔබතුමා දීර් කිරීම දෙනවා
කර මන්තුම
කාරිය අවසන් හොඳයි පොසුදි
මයික් එකටම කියන්නේ ඒක ඇමතුම මයික් එකටම කියන්නේ
ගරු දොස්තර රාජිත් සේනරත්න මහත්මයා
ඇයි නැත්තම් වෙලා නැහැ තමුන්නාසල වෙලාවල් ඔක්කොම එක කරගෙනනේ මේ විපක්ෂයට 198යි මෙතන 66යි අපිට තියෙන්නේ 66යි මට 20යි මේවනේ තියෙන්නේ මේ එන 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 මේ කාර්ක සභාවවලදී මේ ඔබ මේ අපේ ලේකම්තුමලා මේක ටිකක් බලලා කරන්න අපිට මේ ඇමතිවරයෙකුට විස්තර කරන්නවත් බෑ මේ කරලා තියෙන වැඩ ඇතියට දැන් ඒක හරි දැන් මම කෙටියෙන් ආරම්භ කරන්නම් මොකද කරු සභාපතිතුමනි මම බොහොම සාවධානව ආන් හිටියා වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමාගේ මේක එතුමා මේ විෂය පිළිබඳ සෑහෙන අවබෝධයක් තිබෙන නිසා ඒක ඉතා හොඳ කතාවක් ඒ එතුමාගේ සමහර අදහස් දැන් එතුමා කියනවා රිසිට් එක දෙන්න එපාලු මොකද මේක සම්පූර්ණ නිදහස් සෞඛ්‍ය සේවය මම අහනවා දැන් මේ නිදහස් සෞඛ්‍ය සේවය අපිට ලබා දෙන්න මේ මේ රටට මේක ගෙනාවේ වමේ ව්‍යාපාරය CWW කණ්ණංගර මහත්මයා නිදහස් සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දුන්නේ එතුමාගේ හිතේ මැවුමු මේ එකක් නෙවෙයි ආචාර්ය NM පෙරේරා කොල්වින්ලා දොස්තර SA වික්‍රමසිංහලා එදා 1933 ඒ වම්මු මේ රටට ගෙදනාවේ ඒක ගෙනාවේ ඒගොල්ලන්ගේ තාර්ථික විද්‍යාව පිළිබඳ දර්ශනය ඉඳ නෙවෙයි මාක්ස්වාදය කියන ඒ දර්ශනය නිසා තමයි එතකොට ඒක ඒකේ ඒ වාමාංශිකව විතරක් නෙවෙයි මම මේ පෞද්ගල දවසල ජීවිත කතාව ලිව්වාම කියෙව්වාම ලී කුවන් යූ ඒකේ ලී කුවන් යූ පැහැදිලිව කියනවා මම මාක්ස්වාදයත් සමග එකඟයි මම එකඟ නොවන්නේ ලෙනින් වාදයේ සිටයි කියලා ඉතින් ඒ නිසා දර්ශනයක් වශයෙන් එකඟ වෙන තැනක තියෙන්නේ නමුත් මම අහනවා ඒ දර්ශනය අපිට ලබා දුන්න රටවල් චීනය වියට්නාමය කාම්බෝජය ලාඕසය මේ කොහෙවත් ඔය කියන නිදහස් සෞඛ්‍ය නැහැ ඉතින් ඒ නිසා ඔ කියුබාව ඉතුරු වෙලා තියෙනවා අපි බලමු කියුබාවත් මොකද ඉස්සරහට වෙන්නේ කියන එක එතකොට ඉතුරු වෙන්නේ උතුරු කොරියාව විතරයි දැන් මම කියන්නේ ඒක නමුත් අපේ රට අපි දිගටම මේ නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කරගෙන ආවිල තියෙනවා අපි මේ අවුරුද්දේ ඔබතුමා කිව්වට ගිය අවුරුද්දට වඩා වැඩි ප්‍රමාණයක් අපි වෙන් කළ තිබෙනවා මේ රජය සෞඛ්‍ය වෙනුවෙන්. එතකොට අද සෞඛ්‍යයට අපි පොරොන්දු වුණා දලදේශීය නිෂ්පාදනයෙන් 3%ක් ලබා දෙනවයි කියනක මේ අවුරුද්දේ මේ වෙන් කිරීමත් එක්ක 3.11%ක් අද දලදේශීය නිෂ්පාදනයේ සෞඛ්‍ය සඳහා වෙන් වෙලා තිබෙනවා. දැන් මම මුලින්ම කියන්නේ අපේ රටේ බොහොම කීර්තිමත් තත්ත්වයක් තිබෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු හැම එකෙම මේ බෝවන රෝගවලින් අපි මිදීම ඒ නිසා අපිට මැලේරියාවෙන් නිදහස් කිරීමේ සහතිකය මේ අවුරුද්දේ ලැබුණා දැන් ගිය සතියේ මට ලබා දුන්නා ඒකම ඊට මාසයකට ඉස්සෙල්ලා බරවා රෝගයෙන් නිදහස් වීමේ සහතිකය ලබා ගත්තා අපි ඒ වගේම කන්ජෙනිටල් සිෆිලිස් කන්ජෙනිටල් HIV කියන එකේ ආසාදනයෙන් අපි ඉවත් වෙනට තව ටික කාලයක් ඇති වෙන්නේ තව ටික කාලයකින් ඒ වයිනුත් අපිට නිදහස් වීමේ සහතිකය ලබා ගත හැකි ඒ වගේම සරම්පාසා රූබෙල්ලා විශේෂම රූබෙල්ලා මේ වේක වසංගතයේ දැන් අද ලංකාවේ නැහැ දැනට වාර්තා වෙලා මම හිතන්නේ එන අවුරුද්දේ අපිට ලබා ගත හැකි WHO එකෙන් ඒවත් නිදාස් කරන මේ වේක ඒ වගේම මේ වේක අර රේබීස් එක ඒකේ 1973 වෙනකොට මරණ 377ක් තිබුණා ගිය අවුරුද්ද වෙනකොට මරණ 24ට අඩු වෙලා මේ අවුරුද්දේදී මරණ 4කට අඩු වෙලා තියෙනවා මේවා මේ සියලුම බෝවන රෝග අඩුවෙමින් යමන යනවා ඒ වගේම එකම ප්‍රශ්න දෙකයි අපිට තියෙන්නේ ඩෙංගු සහ HIV එකත් මේ වැඩිවීමක් තිබුණාට මේ කලාපයේ තියෙන ඉතාමත්ම අඩුම මේ ආසාදනය තමයි මොකද 100.003ක් විතරයි HIV අපේ රටේ වාර්තාගත වෙලා තිබෙන්නේ ඒ කියන්නේ ඒ වගේම නමුත් ඩෙංගු එක තමයි 2014දී 47,502ක් රෝගීන් හිටියා 97 දෙනෙක් මිය ගියා නමුත් 2015දී අපිට පුළුවන් වුණා ඒක 29,777කට අඩු කළා මරණ සංඛ්‍යාවත් 60කට අඩු කරන්න හොඳ වර්ධනයක් තිබුණා මේ අවුරුද්දේ නැවත වැඩි වුණා 48,000කට දැනට මම හිතන්නේ 50,000 පණේ මේ දෙසැම්බර් මාසයේ මේ ඉවර වෙනකොට ඒ මොකද ඒකට ප්‍රධානම හේතුව මේ ගම් වතුර මේකත් එක්ක ඇති වුණ තත්ත්වයන් නිසා ඩෙංගු වැඩි වුණා ඒ නිසා මෙන්න මේක තමයි ඒකේ தત્ත්වය ප්‍රතිශක්තිකරණය ගත්තොත් තමුන්නාසල දන්නවා ලංකාව අද ලෝකයේ පළවෙනි ස්ථාන දරනවා ප්‍රතිශක්තිකරණයට 100%ක ප්‍රතිශක්තිකරණයක් තියෙනවා ඊට පස්සේ එන්නේ ඇමරිකානු එක්සත් ජනපදයේ 199.2යි අපි මාතෘ මරණ සංඛ්‍යාව ගත්තොත් අපි 126යි එංගලන්තයේ 125යි අපි බොම ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය එන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රැස්වීමට ලෝකේ රටවල් 6කට ආරාධනා කරලා තියෙනවා ඒකට සහභාගි වෙන්න මේ SDG Sustainable Development Goals වලට ඒ 6න් පළවෙනියෙන්ම ආරාධනා කරලා තියෙන්නේ උඩින්ම ආරාධනා කරලා තියෙන ලංකාවට ඒ තරම් ඉතා හොඳ සෞඛ්‍ය සේවයක් ලංකාවේ තිබෙනවායි කියලා ජාත්‍යන්තරයේ අපි අදන්ත අපි පිළිගැනීමට ලක් වෙලා තිබෙනවා දැන් මේකේ දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි බෝ නොවන රෝග. රෝහල්ගත වෙන රෝගීන්ගෙන් මේ රෝහල්ගත වෙන රෝගීන්ගෙන් 70%ක් මේ යන්නේ තමනාතර දන්නවා බෝ නොවන රෝග. ඒ බෝ නොවන රෝග පාලනය කිරීම තමයි අපි මෛත්‍රී පාලනය තුල එකක් අපි පොරොන්දු වුණා දුම්කොළ වලට විරුද්ධ සටන දෙවැනි එක අපි පොරොන්දු වුණා ඖෂධ ප්‍රතිපත්තිය. දැන් මේ දෙකම ක්‍රියාත්මකයි දුම් බීමෙන් වළක්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක ප්‍රධාන තුනක් තියෙනවා. ඒ තුනම දැන් අපි අරගෙන ඉවරයි. ප්‍රසිද්ධ ස්ථානවල දුම් බීම තහනම් දෙක රූපමය අවවාද 80%ක් කරලා තියෙනවා. එතකොට තුන දුම්කොළ බද්ද 90%ක්. 90% දුම්කොළ බද්ද ගහනකොට මේකේ ජාත්‍යන්තර සභාපතිවරයා ලංකාවට ඇවිල්ලා සාකච්ඡා පැවැත්වුවා මේක කරන්නට එපැයි කියලා. ඒ බලපෑම් වලට අපි යටත්ුනේ නැහැ. කොච්චර හරි මේ දුම්කොළ සමාගම නවත්තර වහනවායි කිව්වා. එතකොට ජනාධිපතිතුමා කිව්වා දුම්කොළ සමාගම මේ අරින්න නෙවෙයි මම ආවේ. මම ආවේ දුම්බීමෙන් ජනතාව මේව කරන්න. කවුරු හරි තමන්ගේ සමාගම් වැහුවට කමක් නැහැ. ඒ බිලියන 100 අරගෙන මේකේ අයවැය යෝජනා අයවැය හිඟේ පෙවන්න මට මගේ ආණ්ඩුවේ අවශ්‍ය නැහැ. ඒ නිසා මේ ස්ථාවරේ ඉන්න කියලා 101යි කිව්වා ලාභი තියෙන එකෙන් ගෙනියන්න බෑයි කිව්වා තවමත් ඒගොල්ලෝ ගෙනියනවා එතකොට ඒ වගේම මම ඉදිරියට දැන් කැබිනට් පත්‍රිකාව ලෑස්ති ඊට පස්සේ ගේනවා ඉතුරු 120ත් ප්ලේන් පැකේජින් මේ වෙක ගේනවා මේ අවුරුද්දේ තමයි පොඩයින බෑ මේ අවුරුද්දේ තමයි WHO එක ඒ නිර්ණායකයෙක් ගැම්මේ විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව සහ උරුග්වේ සෞඛ්‍ය ඇමතිවරු
ඇමතුමා ඔබතුමාට තත්පර 10යි. ඔබතුමාට මේ සභාවට ප්‍රකාශ කරන්න පුළුවන් ද දුම්කොළ සමාගම එක සිගරට් එකකින් ඔවුන් ලබන ලාභය කොපමණද කියලා පසුගිය වර්ෂ 5ක් ඇතුළත.
මට ඒක අවශ්‍ය නැහැ. මම 90%කට කළා තියෙනවා. ලෝකේ වැඩිම බදු ප්‍රමාණය මම අය කළා තියෙනවා. මගේ කාර්යභාරය. දෙක අනිත් එක තනි සිගරට් එක. සිල්ලරට විකිණීම. මේ කැබිනට් පත්‍රිකාව සම්මත වුණාට පස්සේ ප්ලේන් පැකේජින් ඊට පස්සේ ගේනවා තනි සිල්ලරට සිගරට් විකිණීම තහනම්. ඒ වගේම අනිත් එක තමයි ඖෂධ ප්‍රතිපත්තිය. ඖෂධ ප්‍රතිපත්තිය තමුන්නාසලා දන්න කොච්චර අමාරු නාද 1971 දී මාචාර්ය සේනක බිබිල ගෙනාවේ අවුරුදු 45ක් කතා කරා විශ්ලේෂණය කරා ඔහුව සැමරුවා රැස්වීම තිව්වා කවදාකවත් මේක කරේ නැහැ. අවුරුදු 45කට පස්සේ එතුමා කියපු පළවෙනි එක තමයි එතුමා කිව්වේ අත්‍යවශ්‍ය ඖෂධවල මිල අඩු කරන්නට. ඒ ඔහුගේ ලයිස්තුව 2013 දී සංශෝධන වුණා ලෝක සෞඛ්‍ය සංවිධානයත් එකතුව. ඒ නවීන ලයිස්තුව අපි 48ක් අපි ඒකෙකින් මෙහෙ කරා. ඒකෙදි මතක තියාගන්න ඉහළම මිලයි පහළම මිලයි අපි ගත්තේ නැහැ. සමාජයේ වැඩියෙන්ම පාවිච්චි කරන බෙහෙත්වල ඒ බ්‍රෑන්ඩ් එකේ ඒ බෙහෙත්වල අරගෙන ඒක තමයි බාගයට කැපුවේ. ඒක තමයි කිව්වේ මේක මීඩියන් වැලියු. මීන් වැලියු නෙවෙයි. මේක තමයි ඉන්දියාවත් පාවිච්චි කරපු ක්‍රමවේදය. ඒ ක්‍රමවේදය අපි පාවිච්චි කරා. දැන් මේකේ තියෙනවා ඖෂධ තුනක් විතර හිඟ වෙලා අපි ඊට වඩා බලාපොරොත්තු වුණා හිඟතාවයක් ඇති කරයි කියලා මේ සමාගම්. එදා සේනක බිබිලේ මහත්මයා ගෙනාපු වෙලාවේ තමුන්නාසලට මතක ඇති මේ සමාජවාදී රටෙන් ගෙනාපු මේවා ඒවයි පොඩි ප්‍රශ්නයක් ඇති වෙලා එතුමාට විරුද්ධව පහර ගැහුවා නොයෙකුත් විදියට. එදා හිටපු එදා විරුද්ධ පක්ෂයේ ඉඳගෙන එතුමාගේ චරිත ඝාතනය කරා. එතුමා බොහොම කලකිරීමට පත් වුණා. ඒ තරම් ශ්‍රේෂ්ඨ වැඩ කටයුත්තක් කරගෙන මේව කරා. නමුත් මතක තියාගන්න ඒ වගේම අද ඒ ඖෂධ තුනක් තියෙනවා. මම රාජ්‍ය ඖෂධ නිෂ්කාස සංස්ථාවට කිව්වා වහාමේ ඖෂධ තුන ලංකාවට ගෙනල්ලා බෙදා හරින්න සියලුම ඔස්සල් හරහා කියලා. දැන් ඒ ක්‍රියාමාර්ගය අපි ගන්නවා. ඒ නිසා ඒ වගේම මේ වෙලාවේදී මතක තියාගන්න මුළු යුරෝප සංගමය, ජර්මනිය, ප්‍රංශය, බ්‍රිතාන්‍ය මේ සියලුම තානාපතිවරු ඇවිල්ලා බලපෑම් කළා. අපේ අමාත්‍යාංශයට ඇවිල්ලා ඒ සියලු තානාපතිවරු අපේ නිලධාරීන් හම්බුණා. එතකොට මහාචාර්ය අසිත සිල්වා ඔවුන්ට පෙන්වලා දුන්නා මේ කරපු විද්‍යාත්මක ක්‍රමවේදය. අන්තිමට ඔවුන් පිළිගත්ත ක්‍රමවේදය හරි. ඒ නිසා අපිට ඔයගොල්ලන්ගේ ප්‍රතිපත්ති ගැන අපි කතා කරන්නේ කියලා. ඒ වගේම අපි මේ පිළිකා රෝගීන්ට මම එනකොට තියුනේ 115යි වෙන් වෙලා ඖෂධ වෙනුවෙන්. නමුත් ඒ කියන්නේ ඊට පස්සේ උන්ට තියෙන මරණය. තමුන්නාසේ දනවා ට්‍රක් සුමාබ් එක එන්න එක එන්නතර 280,000 එදා තියුනේ. ඒක අපි කඩලා අද හැම පිළිකා රෝගියෙක්ම ජීවිත කාලයම අපි ඒ ඖෂධ ලබා දෙනවා. අද ඒකින්ද මේ පින් දෙනවා. අද මගේ ලේකම්තුමා එක ෆයිල් එකක් ගෙනල්ලා පෙන්නුවා. එයාට දීලා තිබුණා ඒ වෙනකොට 190ක් වියදම් කරලා තිබුණා මේක. මං කිව්වා 190 නේ තව 190ක් උනත් වියදම් කරන්නට මේ මුදල් අපි ලෑස්ති කරලා දෙන්නම් ඒ කියලා. ඒ විදිහටම ඒ නිසා ඒකේ ඖෂධ වියදම මේ අපි මතක තියාගන්න 2014 ගිය රජයේ අවසාන අවුරුද්දේ වෙනකොට ඖෂධ වලට වියදම් කරලා තිබුණේ මිලියන 34,915යි. මේ වෙනකොට 2016 අපි වියදම් කරලා තියෙන මිලියන 45,000ක් රජයෙන් ඖෂධ ලබා දෙන්නට ජනතාවට. දැන් මේකේ ඒ අනිත් එක තමයි තමුන්නාසලා දන්න මේ ඖෂධ වල මිල අපේ මේකේ තියුනේ මොකද්ද? එක මාෆියාවක් එක ඖෂධයයි අනිත් ඖෂධ ලියාපදිංචි කරන්න දෙන්නේ නැහැ. දෙවෙනි එක ලියාපදිංචි නොකරන තමයි මේ නොයෙකුත් කොමිෂන් පගා දුන්නේ. අද අපි ඒ ඔක්කොම විවෘත කෙරෙව්වා. අද අපි ට්‍රක්සුමාබ් එකට විරුද්ධව දෙවෙනි එක ආවා. ආවාම මේ බහුජාතික සමාගමේ 280,000 මිල ගෙනාව 160,000 වෙනකම් අනිත් එක්කෙනත් එක තරම් කරන ටෙන්ඩර් එකට. ඒකෙන්ද ඒ ටෙන්ඩර් එකට වෙන් කරපු මුදල මෙතෙක් කල් වෙන් කරා රුපියල් මිලියන 1200ක්. මේ සැරේ මම මේ බෙහෙත් ටික ගත්තේ මිලියන 570කින් විතර මිලියන 600 ගණක් මම බේරගත්තා. ඒවා තමයි මේ මම පාවිච්චි කරේ පිළිකා රෝගීන්ට ස්ටෙන්ට් දෙන්න ඔය ඔක්කොටම. ඉතින් එතකොට ඒක විතරක් නෙවෙයි එක ඕස්ට්‍රේලියානු බෙහෙතක් තිබුණා ඩොලර් 30යි එක පෙත්ත ඩොලර් 30යි මෙතෙක් කල් ආණ්ඩුවට දුන්නේ ටෙන්ඩර් එකට. නමුත් මේ සැරේ අපි දෙවනි සමාගම අපි ලබා දුන්නාම ඒගොල්ලෝ ගෙනාවා ඒ සමාගමේ ඩොලර් 30 මිල ඩොලර් 3ට අඩු කරා. මේක තමයි එතකන් ඩොලර් 3 කියන්නේ තවත් ඩොලර් එකක්වත් අඩු ගන්න ඒගොල්ලන්ට ලාභයක් තියෙන ඇති. මෙන්න මේ විදිහට තියෙන ඖෂධ මිල තමයි අපි ඉතුරුවේවත් අපි අඩු කරලා තියෙන්නේ. මේ විදිහට අපි ඒවෙන් විශාල මුදල් ඉතුරු ගත්තා. දැන් ලීනි ඇක්සලරේටර්ස් ගෙනල්ලා තියෙනවා විශාල හොරකමක්. මේ හිටපු ආණ්ඩුවේ ආර්යාවන් ඒකට සම්බන්ධ වෙලා දැන් හිටපු මේ කවුද අපේ මේ විගණනාධිපතිව ගෙනල්ලා අපි බාර දුන්නා මේක හොයන්න. මා විශාල හොරකමක් ඒකේ. ඒකින්ද මම නවත්තලා තියෙන මට විශාල බලපෑම් තියෙනවා ඒක කරන්න ඒ ටෙන්ඩර් එකෙන් තියුනේවා. නමුත් මොකද ඒගොල්ලෝ මට කතා කරලා කිව්වා ඩොලර් මිලියන 4ක් අඩු කරලා දෙන්නම්. බැකෝ තෙරපි එක ඒකත් එක්ක එන එකේ දැන් ඒගොල්ලෝගේ සමාගමම ලෑස්ති කරලා තියෙනවා ඩොලර් මිලියන 1,000ක් අඩු කරන්න ඒගොල්ලන්ගේ. එතකොට එතන අනිත් එක මේ සිමුලේටර් එක ගෙනල්ලා දීලා තියෙන්නේ ෆිලිප් සමාගම නෙදර්ලන්තය. නමුත් ඊස්ට්‍රායිලෙන් ගෙනාවේ. දැන් ඊස්ට්‍රායිලේක නෙදර්ලන්තේ නවත්තලා තියෙනවා. මේ වගේ ලොකු දූෂණ ක්‍රියා මේකේ පෞගිය කාලේ උඩින් ඇවිල්ලා මේවා හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමාටත් උඩින් මේ සෞඛ්‍ය අමාත්‍යාංශය තව ඇමතිවරු හිටියා ක්‍රියා කරන්නට. අනිත් එක තමයි අක්ෂිකාච වලට සල්ලි ගත්තම එක්තර කල්. ඒ අක්ෂිකාත හොඳම අක්ෂිකාත අපි කිව්වා ගන්නේ කියලා අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන්ට නියම කරා. ඒ අක්ෂිකාත 89,000. ඒ සඳහා ලක්ෂයක් අපි ඕඩර් කළා. දැන් ඇවිල්ලා අපි බෙදා හරිනවා. ඒ වගේම ස්ටෙන්ට් එකක් රුපියල් 75,000 ඉඳලා රුපියල් 103,000 වෙනකන් රෝගීන්ට වියදම් කරන්න දෙනවා. අද ඒක නැහැ. අද ඒ සියලුම ස්ටෙන්ට් අද නිකන් අපි ලවා දෙනවා. ඒක ඒගොල්ලෝ කිව්වා 1,000ක් අවුරුද්දකට මේවා තියෙනවා ස්ටෙන්ස් දානවා. ඒක ඉල්ලුවා අපි 500 දෙවරකට ඒ හොඳම ස්ටෙන්ස් අපි ලැබලා දුන්නා. එතකොට ඒ වගේම මේ වගේම අපිට තියුණා විශාල ප්‍රශ්නයක් අද නුවරඑළිය හම්බන්තොට රෝහල් දෙකේම හදලා ඒකේ ඉක්විප්මන්ට් වල ඩොලර් 40 එකට ඩොලර් 140 දාලා හදලා තියෙන්නේ. රජපෞල කට්ටිය මේකට සම්බන්ධ. ඒ සම්බන්ධ මහා විශාල ගණන්. මේ පොඩි පොඩි ගණන් නෙවෙයි. මහා විශාල ගණන්. ඒකේ විශේෂඥ වෛද්‍යවරු මාව අවිල් හම්බුණා නුවරඑළිය සහ හම්බන්තොට. ඒගොල්ලෝ කිව්වා මට කිව්වා ඇමතුමා ගන්න එපා මේවා අපි හොඳටම දන්නවා මේවායි මිල මොකද්ද කියලා. ඒ නිසා මම දැන් නවත්තලා ඒක පරීක්ෂණ තියෙනවා. ඒ නිසා ඒ උපකරණ ඒක ගන්න නැතුව. මේ වගේ ඒ නිසා අපි මේ පිළිම මේ ආණ්ඩුවේ මේ වෙනකොට මේ අවුරුද්දට විතර බිලියන 2ක මුදල් අපි ආරක්ෂා කරගත්තා. ඒකෙන් භාණ්ඩාගාරයේ 7-5ක්වත් නැතුව තමයි මම පිළිකා රෝගීන්ට ඖෂධ දුන්නේ. ස්ටෙන්ස් ගෙනාවේ, අක්ෂිකාච ගෙනාවේ. මේ සැරේ මම ඉල්ලා හිටියා බා මුදල් ඇමතිතුමාගෙන් එන අවුරුද්දට මට මුදල් ලබා දෙන්න. ඒ සඳහා මුදල් වෙන් කළ දීලා තියෙනවා. අනිත් එක මේ සියලුම රුධිර පරීක්ෂණ 2017 ජනවාරි මාසේ ඉඳලා සියලුම ඒවා රෝහල් වලින් කරනවා. ඒ මොකද හැම එකටම ඔටෝ ඇනලයිසර්ස් දීලා තියෙනවා. තමුන්නාතල දන්න ඔටෝ ඇනලයිසර් එකකින් තප්පර 30කට රීඩින්ග්ස් 16ක් එනවා. පොඩි රෝහල් වලට මම සෙමි ඔටෝ ඇනලයිසර්ස් දුන්නා. ලොකු රෝහල් වලට ඔටෝ ඇනලයිසර්ස් දුන්නා. හැමතැනම ලැබ් තියෙන. ඒකෙන්ද අපි ජාතික රෝහලේ මම කලින් තහනම් කරා. දෙසැම්බර් ජනවාරි මාසේ පළවෙනිදා ඉඳලා සියලුම රුධිර පරීක්ෂණ අපි රෝහල් වලින් කරනවා. ඒ වගේම ඖෂධ අද ඖෂධ ගැන පත්තරයක ලියවෙනවද? ඖෂධ අතන රෝහලේ හිඟයි මෙතන රෝහලේ නෑ කොහෙවත්. ඇයි? අපි ගෙනල්ලා සොෆ්ට්වෙයාර් එකක් දාලා අද අපි දුන්න ඔන්ලයින් පුළුවන් ඒ රෝහල් වල ගන්න. වෙනද හම්බන්තොට රෝහලේ ඖෂධ නැත්තම් කොළඹින් යවන්න ඕන මේ වාහන වල දාලා ඒකට විශාල වියදමක් දරනවා. අද හම්බන්තොට රෝහලේ ඖෂධ නැත්තම් ඔන්ලයින් ගිහිල්ලා අන්තර්ජාලය හරහා තංගල්ලේ රෝහලේ තියෙනවා නම් ළඟම රෝහලේ ඒක ගන්නට හෑන්ඩින් ඕව ටේකින් ඕව ඔක්කොම කරන්න තියෙනවා. ඒකේ ට්‍රාන්ස්පෝර්ට් කිරීම විතරක් අපි RDSS කියලා දෙනවා. මං ඉදිරියේදී ඒකත් මේ අර කූරිය සර්විස් මාර්ගෙන් කළ තවත් වියදම අඩු කරගන්නට අපි ක්‍රියා කරනවා එන අවුරුද්ද ඉඳලා. ඒ නිසා අද ඖෂධ හිඟයක් නැහැ. දැන් මේක මේ සොෆ්ට්වෙයාර් එක අපි දැන් දීර්ඝ කරා පෞගේ දවස්වල පළාත් සභාවට. ඒ නිසා තව ටික කාලෙකින් පළාත් සභාවේ ඒවත් නැහැ. එතකොට අපි පළාත් සභා ඇමතිවරුත් එක මාස 3කට සැරයක් මම හම්බ වෙනවා. හම්බ වෙලා ඒගොල්ලන්ගේ අඩුපාඩු මොනවද කියලා බලනවා. බලලා විතර ඒවා අපි පළාත්ද මහාණ්ඩුවද කියලා බලන්නේ නැහැ. මේ අවුරුද්දට මම පළාත් සභාවට මගේ මුදල් වලින් බිලියන 5ක් මම නිකුත් කළ තියෙනවා මේ අවුරුද්දට 2016 අවුරුද්දේ. දැන් බලන්න මීගම රෝල හැදුවා මිලියන 500යි. ඒ මිලියන 500 මගේ අපේ සල්ලි වලින් අපි දුන්නේ. ඒක පළාත් රෝහල. එතකොට දැන් එදා මම ගම්පහ රෝහල ගියා. මම යනකොට වතු පිටි වල රෝහල ඒවා ඔක්කොම සිමෙන්ති දාලා හදනවා. එතන කිව්වා අපේ අමාත්‍යංශයේ මිලියන 60ක් කියලා දෙනවා කියලා. ඒ ඔක්කොම පළාත් රෝහල්. අපි ඒක බලන්නේ නැහැ. මට කිව්වා ඒ සියලුම රෝහල් මීගම රෝහල ගන්නයි කිව්වා, ගම්පහ රෝහල ගන්නයි කිව්වා, මාතලේ රෝහල ගන්නයි කිව්වා, මීගම රෝහල. මං කිව්වා එක රෝහලක්වත් ගන්න නැහැ. මගේ ඇඟේ බෝම්බ කෑලි තියෙනවා. එදා මට වැදුනේ ඒවා පළාත් සභාව පිහිටවන්නට ගිහිලා. ඒ නිසා මම ගන්නේ නැහැ. මං කිව්වා ඔයගලන්ට මං සල්ලි දෙන්නම් පුළුවන් තරම් මේ බලය බෙදාගෙන ඉස්සරහට ගෙනියන්න යන්න. ඒ විදිහටම අනිත් එක තමුන්නාසලා දන්නවා මේකේ දැන් අපි මේ බෝ නොවන රෝග සඳහා අපි කරා මොකද අපි මේ වෙනකොට අපි හෙල්ති ලයිෆ් ස්ටයිල් සෙන්ටර්ස් කියන ඒ සෙන්ටර්ස් 842ක් ලංකාවේ පුරා අපි පිහිටවල තියෙනවා. මේ සැරේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්මේලනේ තියෙන වෙලාවේ ඒගොල්ලෝ ඇවිල්ලා දැක බලා ගත්තයි සෙන්ටර්ස් දුවන හැටි. ඒකේ අපි මූලික පරීක්ෂණ ඔක්කොම කරනවා. ලේ පරීක්ෂණ, කොලෙස්ටරෝල් වලට, දියවැඩියාවට, අධික රුධිර පීඩනය, ප්‍රෙෂර් බලන්න මේ මූලික ඒවා කරලා ඊට පස්සේ ඒ කට්ටියව රෝහල් වලට යනවා. ඒක හඳුනාගත්තා. ඒ මොකද අපි මූලික අවධියේදී මේ රෝග හඳුනා ගැනීම සඳහා තමයි ඒක කරලා තියෙන්නේ. ඒ වගේම වෙල් විමෙන් ක්ලිනික්ස් කියලා කාන්තාවන්ට
තව විනාඩි 2ක් තිබෙනවා.
ඒක තමයි වැඩේ තියෙන්නේ. හරිද? 906ක් පීටවල තියෙනවා. ඒකේ මේ මූලික පරීක්ෂණ වලට අමතරව පිළිකා මේ මොනවද පියුරු පිළිකා වලටත් ගැබ් ගෙල පිළිකා වලටත් පරීක්ෂණ සඳහා ඒක දාලා තියෙනවා. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ දැන් මෙච්චර කල් ලෝකේ කොහෙවත් නැහැ චෙක් අප් එක කියන එක රජයෙන් කරන්නේ. චෙක් අප් කරේ මෙච්චර කල් ඕන එක්කෙනෙකුට චෙක් අප් එකක් කරන්න මෙඩිකල් චෙක් අප් එකක් කරනවා නම් පුද්ගලික රෝහලකට යන්න ඕනේ. මේ තමයි අපි පළවෙනි වරට ලෝකේ පටන් අරගත්තේ මෙඩිකල් චෙක් අප් එක අපි රජයෙන් කරනවා. මේක ලෝක සංවිධාන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉතාමත් ප්‍රශංසාවට ලක් කරා. මේක ඒ නිසා තමයි මේ සර එක්සත් ජාතීන්ගේ සම්මේලනයට අපිට එන්න කියලා තියෙන්නේ මේ වැඩපිළිවෙල ලෝකේ අනිත් රටවල් වලට පෙන්වලා දෙන්න කියලා. ඒ වගේම තමුන්නාසලා දන්නවා අපි පහුගිය කාලේ පැණි බීම වලට ට්‍රැෆික් ලයිට් සිස්ටම් එක ගෙනාවා. ඒ කියන්නේ කොළ පහ රතු. අද බලන්න ඒක දැම්මට පස්සේ විශාල බලපෑම් ආවා මේක මේකට විරුද්ධව ලොකු කම්පැනි වලින්. නමුත් අපි ඒක නවත්තන්න නැතුව අපි ක්‍රියාත්මක කරවහම. ඒගොල්ලෝ කියන්නේ අපි කල් දෙන්නේ නැහැ කියලානේ. කල් දෙන්න කිව්වොත් කවදාකවත් ලංකාවේ වැඩක් කෙරෙන්නේ නැහැ. ඒ නිසා අපි තීන්දුව ගත්තා ඒගොල්ලොත් එක්ක ගෙනාවා සාකච්ඡා කරා. මේ ඊට පස්සේ අපි ක්‍රියාත්මක කරා. දැන් මේ ට්‍රැෆික් ලයිට් සිස්ටම් එක ඉඳ කොච්චර හොඳක් වෙලා තියෙනවද දැන් බලන්න. දැන් මාත් එක වැඩියෙන්ම ගැටනේ කොකාකෝලා සමාගම. ඒ කොකාකෝලා සමාගමේ අද කොකාකෝලා සහ ස්ප්‍රයිට් ඒ බීම වර්ග දෙකේම ඒක තියෙන රතු. ඒක රතු හින්දා ඒගොල්ලන්ගේ බීම සේල්ස් වැටුණා. ඒගොල්ලෝ කරේ මොකද? 10%කින් සීනි අඩු කරා ඒක තියෙන. ඒ සීන 10න් අඩු කරපු නිසා අද 10%ක අඩු කළා ඒගොල්ලෝ කහපාටට ගෙනාවා. දැන් ඒක නිසා මෙතනින් අපි නවත්ින්නේ නැහැ. දැන් ඊට පස්සේ මම ගෙනාවා කොන්ෆෙක්ෂනරි කට්ටිය බිස්කට් කට්ටිය මේ කියන්නේ පැණි රස කෑම. ඒකටත් අපි කියනවා. ගෙනිලා ඊට පස්සේ බද්දට එනවා. 2015 දී මම කිව්වා හાર્ට් ඇසෝසියේෂන් එකේ රැස්වීමට ගිහිල්ලා මං කිව්වා මේ රටේ සීනි ලුණු සහ මේදයට බදු පනවන්න ඕන කියලා. මට මාධ්‍ය වලින් ගැහුවා. මාධ්‍ය වලින් මේව කරා මේ බඩු මිල වැඩි කරන්නට මම මාව දාලා ප්‍රකාශ කරනවා කියලා. 2016 දී 2015 දී මම මේ ලංකාවේදී කිව්වේ 2016 දී එංගලන්තය මේ ක්‍රමය පළවෙනි වට ලෝකෙ ක්‍රියාත්මක කරා. සීනි කැට දෙකකට වැඩිය පාවිච්චි කරනවා නම් ඒකට බදු වැඩි. ඒ පැණි බීම වලට. මම ඒ නිසා මේක ඉවර කරන්නේ මේ හැම එකටම නැවත බදු වැඩි කරනවා. බදු වැඩි කළා මේ මිනිසුන්ගේ අපි ඒගොල්ලෝ සීනි කවනවා අපි කෝටි ප්‍රකෝටි ගණන් බිලියන ගණක් අපි රෝහල් වල ඒගොල්ලන්ට ප්‍රතිකාර කරනවා. ඒකයි වැඩේ තියෙන්නේ. මිනිස්සු බොනවා අපි වියදම් කරනවා. එතකොට මිනිස්සු දුම්බනවා අපි වියදම් කරනවා. ඒ නිසා අපිට අයිතියක් තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ පිළිබඳව දැඩි තීන්දුව ගැනීමේ අයිතියක් තියෙනවා. මොකද අපි තමයි මුදල් වියදම් කරන්නේ මේවට. ඒ විතරක් නෙවෙයි අනිත් එක හදිසි අනතුරු. මේ හදිසි අනතුරු. හදි ඒක තමයි තවත් බොන රෝගවල එක අංගයක්. ඒ සඳහා අපි emergency and accident care වැඩපිළිවෙලක් දෙනවා. මුළු දිවයින පුරාම අපි පිටවනවා.
දරුවන්ටමා කාලය අවසන්යි.
මරණ 25000ක්.
කාලය අවසන්යි.
හරි මම ඉවර කරනවා. මරණ 25000යි. මම ඒකයි කිව්වේ 25000ක් දඩේ ගහන්න. මම අදත් ජනාධිපතිතුමත් එක්ක යනකොට මම කිව්වා වෙනස් කරන්න නම් එපා මේවා. ඒගොල්ලෝ මිනි මරන්නයි අපි වියදම් කරන්නයි. ඒගොල්ලෝ කකුල් කඩන්නයි අපි මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුදල් කරන්නේ. මෙහෙම නැත්තම් ගහන්න ඕනේ බස් අයිතිකාරයාට ඔක්කොගෙම කල්ලි ගෙවන්නේ කියන්න ඕනේ. රෝහලට මේව කරන්න. එතකොට 25000ක් මේ අවුරුද්දට මැරිලා තියෙනවා. එතකොට ආබාධිතයෝ කොච්චරද? අපගත අද 100ට ඔව්. අද දැන් කරපු මේක පොලිසිය කියනවා මේ ටිකට 100ට 10ක් අඩු වෙලා තියෙනවා මේ හදිසි අනතුරු. ඒ මොකද මේ වෝනින් එකට. එතකොට ඒම නිසා මේකේ අපි දැන් මේ emergency and accident care units හතරක් අපි හතරක් ආරම්භ කරා. යාපනයේ කල්මුනේ පොළොන්නරුව කල්තුර. ඒකේ හයක් තව හයකට දැන් ප්‍රසම්පාදන ක්‍රියාවලිය තියෙනවා. තව 14ක් අපි මේ accident service ඒවා මේ උසස් තත්වයකට ගේනවා. එතකොට 24ක් අපිට තියෙනවා. අපි දිවයින පුරා මේ තත්වයට අපි ගේනවා. ඒ වගේම අපි දන්නවා තමුන්නාසලට මේකත් එක්කම එක්කව කළ ඇම්බියුලන්ස් සේවය අපි ආරම්භ කරා කොළඹ සහ දකුණ. මට දෙන්නකෝ. හරි, thank you very much. එතකොට ඉන්දියාවත් එක්ක ගෙනල්ලා ඩොලර් මිලියන 7.6ක් පාවිච්චි කරා. මේකේ සාර්ථකත්වය අනුව අනිත් රටේ අනිත් තැන්වලට තියෙනවා. මේ වගේම අපි මම වෛද්‍ය නලින්දට කියනවා මේ අපි ගේනවා මේ ෆැමිලි ෆිසිෂන් කියන එක. මේ රටේ විතරයි මේ නොසන්දාල විදියට මේ චැනල් ප්‍රැක්ටිස් එක තියෙන්නේ. උනේම් නිසා වැදෙනවා අමත්‍යලිම චැනල් ප්‍රැක්ටිස් එකට යන්නේ. දියුණු ලෝකයේ හැම රටකම තියෙනවා ෆැමිලි ෆිසිෂන්. එයා බලලා එයාගේ රිෆර් කළා තමයි වෛද්‍යවට යන්නේ. මේ ડોක්ටර් පතිරන්ට තේරෙනවා ඇති මේ සිස්ටම් එක. ඒ නිසා අපි මේ සැරේ අපි කරනවා අපි පටන් අරගන්නවා මේ ෆැමිලි ෆිසිෂන් කෙනෙක් ජනගහනය 5000කට අපි වෛද්‍යවරයෙක්ව පත් කරනවා. ඒ වෛද්‍යවරයෙක්ව පත් කළා ඒකේ සියලුම රෝහල් ඒ පළාතේ තියෙන රෝහල් ඒ මේ ටික එක්කව කරලා පොකුරු රෝහල් බවට පත් කරනවා. ඒකෙන් ටීචින් හොස්පිටල් එක, ජෙනරල් හොස්පිටල් එක, ප්‍රොවින්ෂියල් හොස්පිටල් එක සහ බේස් හොස්පිටල් මේ හතර මේකේ උඩට ගේනවා. ඒ කියන්නේ සියලුම පරීක්ෂණ එතනට ගෙන්න හැකියි. ඩිවිෂනල් හොස්පිටල් එක ප්‍රාදේශීය රෝහලත් පර්යන්තයකට අපි ඒකේ ලෙඩ මේව කළා එතන ඉඳලා රිෆර් කළා මේ තත්ත්වයට ගේනවා. ඒක ඒකම ඒ සඳහා මහජන වෛද්‍ය නිලධාරී සහ අලුතෙන් නැති වෙච්ච ගිය මහජන හෙද නිලධාරී තනතුර නැවත ගෙනල්ලා පබ්ලික් හෙල්ත් නර්සස් සිස්ටම් එක පටන් අරගෙන අපි ස්කෝලෙන් ස්කෝලෙට ගෙයින් ගෙට ඔවුන්ව යවන්න සලස්සනවා මේ බෝනෝන රෝග වලින් මේ ජනතාව බේරගන්නට. ඒක ඒ නිසා මේක මේ පවුලේ වෛද්‍යවරයා මේ 5000ම හෙල්ත් රෙකෝඩ් එකක් තියාගන්නට ඕනේ. හැම ලෙඩා රෝගියා ගැනම තියන්නට ඕනේ. ඒ රෝගියා මාස 6කට වරක් ඇවිල්ලා හම්බ වෙලා චෙකප් එක කරගන්නට ඕනේ. මෙන්න මේ සියලුම දේවල් මේ වැඩපිළිවෙල අපි ආරම්භ කරනවා. අනිත් එක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නය බෝන වන රෝගේ වකුගඩු රෝගය. වකුගඩු රෝගය වලට දැන් මේ සැරේ අපි අලුතෙන් 2016 මැෂින් 259ක් අපි ලබා දීලා තියෙනවා. මට දැන් ආවේ ගාන 259ක්. එතකොට ඒ වගේම අපි වෑන් රථ 41ක් දුන්නා මේ වකුගඩු රෝගීන් ප්‍රවාහනය කරන්න නොමිලේ. ඒ වගේම අපි අලුතෙන්ම ගේනවා පෙරිටෝනියල් ඩයලිසිස් කියන එක. ඒගොල්ලන්ට උපකරණ දෙනවා ගෙදරින් ඉඳලාම කරගන්න. දැන් බලන්න තැලසීමියා වලට අපි කරා. තැලසීමියා වලට රුපියල් 75,000ට ගෙනාවේ තැලසීමියා රෝගීන්ට අර උපකරණය. දැන් මම නාවික හමුදාවත් එක්ක ගෙනල්ලා නාවික ඉංජිනේරු අංශත් එක්ක ඒක ගන්නවා. දැන් අද ඒගොල්ලෝ හදනවා රුපියල් 5000යි. එතකොට මම 75,000ක් වියදම් කරන්නේ නැතුව 15ක් උපකරණ වෙන. අර ක්වොලිටි එකට මේ ඒගොල්ලෝ හදනවා. අනිත් එක ඒක යන්නේ සුබසාධන අර මුදලට ආරක්ෂක අංශයේ. එතකොට ඒ වගේම ආරෝ ප්ලාන්ට් එක මෙතෙක් කල් ගෙනා ලක්ෂ 3ක් වියදම් කර ආණ්ඩුව. දැන් මට හදලා දෙනවා නාවික හමුදාව රුපියල් 25,000යි. මං ගියා 50,000ක් ඔයා ගත්තත් කමන්නේ. එතකොට 25,000 ඒවා 12ක් මට ගත හැකි අර ලක්ෂ 3ට. ආරෝ ප්ලාන්ට්ස් දැන් ඒවා තමයි අපි පිහිටවගෙන යන්නේ. දැන් ඒකෙන් ඒගොල්ලොත් දිනුන වෙලා ඒගොල්ලන්ගේ කර්මාන්තංශයේ ඉංජිනේරින් සෙක්ෂන් එක ඒගොල්ලොත් දැන් එන්නම. දැන් මට කිව්වා දවසකට දැන් 3යි තියෙන්නේ ඇමතුමා දෙසැම්බර් වල ඉඳලා 4ක් හදනවා කියලා ඒගොල්ලෝ නාවික හමුදා. ඒගොල්ලොත් දිනුන වෙනවා. ඉතින් ඒ නිසා මේ දැන් බලන්න වකුගඩු රෝගීන් 2014 දී අපි මේ සඳහා වෙනමම වෛද්‍යවරු 18ක් පත් කරා. එතකොට අලුත් සායන 15ක් ඇරියා. අපි මේ සඳහා මුදල් වියදම් කරා වකුගඩු රෝගීන් 2014 ඉතේ 16479ක්. 2015 වෙනකොට 5000කින් වැඩි වුණා. අවුරුද්දකට 5000කින් මතක තියාගන්න. 21223ක් වෙනකම් 5000කින් වැඩි වුණා. නමුත් 2016 වෙනකොට වෙලා තියෙන්නේ 21223 වැඩි වෙලා තියෙන්නේ 21452යි 200කින්. අපි පාලනය කරා. ඒ මොකද වකුගඩු රෝගයට අවශ්‍ය ඒ ප්‍රවාහනයේද ඖෂධද එතකොට ආරෝ ප්ලාන්ස්ද මේ ඩයලිසිස් මැෂින්ද ට්‍රාන්ස්ප්ලාන්ට් සර්ජරි මේ සියල්ලම අපි වැඩි කරා. වැඩි කරමින් අපි ඒ ගත ක්‍රියාමාර්ග නිසා ඒ රෝගීන් සංඛ්‍යාව වැඩිවීම අපි පාලනය කරගත්තා.
ගරු ඇමතුමා කාලය අවසන්යි.
ඔව් වකුගඩු බද්ධ කිරීම 2014 2011 211යි කරේ. 15 දී 339ක් කරා. 2016 ජූනි වෙනකොට 251ක් කළා ඉවර හදා.
අප්‍රත්‍යක්. දැන් අර ඩයි එක විෂ වෙලා හෘද රෝගීන් 4 දෙනෙක් මිය ගියා. ඇත්තම ගත්තොත් එය වලක්වා ගත හැකි මිනිස්සු මැරෙන්න ඕන හේතුවක් නෙවෙයි ඒක. සෞඛ්‍ය අමාත්‍යාංශ පරීක්ෂණ වාර්තා වේවි. නමුත් ඉදිරියේ දැන් අපේ ICU 150ක් තියෙනවා රට පුරා. මේවට ක්‍රිටිකල් කෙයා කන්සල්ටන්ලා
දෙමයි මන්ත්‍රීතුමා.
ඔව්.
ඒකේ ඒවා දුන්න අනිත් රෝහල් වල වෙලා නැහැ.
ඔව්.
ඒ නිසා එකම බෙහෙතක බැච් එකක් තමයි මේ ප්‍රශ්නෙට තියෙන්නේ. ඒ බැච් එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඒකට පරීක්ෂණයට විශේෂඥවරු දාලා තියෙනවා. ඒගොල්ලෝ මට වාර්තාව ලබා දෙනවා.
ඔනේ මම කියන්නේ දැන් මේකේ අපි මේක මේ පාඩමක් ඉගෙනගෙන ක්‍රිටිකල් කෙයා කන්සල්ටන් ලපට නැහැ. අපිට ඉන්නේ
දැන් ආරම්භ කරනවා.
අන්න හරි. ඒක ආරම්භ කරන ICU
150 අන්න සහයෝගය දෙන්න ඒකට ලොකු බලපෑම් තියෙනවා අනිත් කට්ටියගෙන් ඔබතුමා දන්නවනේ.
ඔව් ඔව්.
ආ ඉතින් ඒක
අත්‍යවශ්‍ය කාර්යයක්
මම ආරම්භ කරා. ඔබ දන්නවනේ එංගලන්තේ ඉඳලා අපේ වෛද්‍යවරුම ඇවිල්ලා මේව කළා. දැන් මම අවසාන තීන්දුව දුන්නා ක්‍රිටිකල් කෙයා එක PGIM එකට. මම ඒක ස්පෙෂලිටි එකක් විදිහට සබ් ස්පෙෂලිටි එකක් විදිහට පිළි අරගෙන ට්‍රේන් කරන්න කියලා දැන් PGIM එක බාරගත්ත එක කරන්න.
අපේ රටේ තවත් වෛද්‍ය පීඨයක් එකතු වෙන්නේ
නියෝජ්‍ය අමාත්‍යතුමාගේ විනාඩි පහ ගන්නකො.
තව වෛද්‍ය පීඨයක් එකතු වෙන්න නියමිත වෙලා තිබෙනවා වයඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධව. ඒ වගේම සබරගමුවේ තව වෛද්‍ය පීඨයක් හදන්න ඉඩමත් වෙන් කරගෙන තියෙන්නේ. දැන් මම
අහන්න හදනවා එකක්.
ඒක දැන් මම කියන්නේ ඔබතුමාට අග්නිදේව විශ්වවිද්‍යාලය හදලා ඈත අපි පහුගිය කාලේ වෙච්ච අකරතැබ්බ දැක්කා. ඒක ශිෂ්‍යෝත් ආචාර්යත් පීඩාවට පත් වුණා. මේ හදන්න යන වයඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධව හදන්න යන වෛද්‍ය පීඨය කුලියාපිටිය වගේ තැනක හදන්න නැතුව කුරුණෑගල මහ රෝහලට අනුබද්ධව පහසුකම් තියෙන රෝහලත් එක්ක කුරුණෑගල හදන්න කියලා යෝජනා කරන්නේ. එහෙම නැත්නම් වරායමතු ඔලුවිල්ල ඉන්නකොට ඔලුවිල්ල වල විශ්වවිද්‍යාල ගෙනියන්නයි අධ්‍යාපනමතු කුලියාපිටිය ඉන්නකොට එහෙට ගෙනියන්නයි වල වැඩක් නැහැ. අන්තිමට විශේෂඥ වෛද්‍යවරු යවන්නත් බෑ.
ඒක
කරුණාකරලා මේ කුලියාපිටිය හදන්න කියලා මං කියන්නේ. තාම මුල් ගාලා තිබ්බා විතරයිනේ.
ඒ තමයි ඔබතුමා අධ්‍යාපන අමාත්‍යවත් එක්ක පොඩ්ඩක් කතා කරගන්න.
නෑ නෑ ඔබතුමා කැබිනට් එකේ තීන්දුවක් ගන්න. කුරුණෑගල හදන්න කියලා ඒක.
කුලියාපිටිය සාකාවත් එක්ක
කරගන්න. සාකාවත්. දැන් ඔය පැත්තේ ඉඳගෙන ඕම කතා කරගෙන ඉඳලා වැඩක් නෑ. මේක ඇවිල්ලා අපිත් එක්ක වාඩි වෙලා මේකට උදව් කරන්න. ඔය ඥානය දෙන්න අපිට. ඔව් මේ වගේ වෛද්‍යවරු
ඒකයි මටත් උලේලේ. අනිත් එක මේ ඒ වගේම වකුගඩු රෝගයට පදවිය මැදපත්ච්චිය ප්‍රදේශවල ඉඳලා මට ඇවිල්ලා ඒ ජනතාව කිව්වා අපිට ඩයලිසිස් මැෂින් ඕනෙත් නැහැ මොනවත් ඕනේ නැහැ අනේ අමතුමා අපිට ආයුර්වේද වෛද්‍යවරු ටික දෙන්න කියලා. අපි දැන් ආයුර්වේද වෛද්‍යවරුන්ගේ පත් කළා තියෙනවා මේ අලුතෙන් මේ පත්වීම් ලබන ආයුර්වේද වෛද්‍යවරුන් අපි හැම කලාපෙටම දානවා. මොකද සමහර ප්‍රදේශවල ඇත්තරම මුල් කාලේදී ආයුර්වේද ප්‍රතිකාර වලින් ඒ දේශීය වෛද්‍ය ප්‍රතිකාර වලින් ඉතාමත්ම ගුණ ලැබිලා තියෙනවා. ඒගොල්ලන්ට ඩයලිසිස් කිරීමට අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා අපි ඒක රිසර්ච් මට්ටමේ තියෙන. මොකද ඒකෙන් අනිකුත් ආපදා මම දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා. හොඳ ප්‍රතිඵල තියෙනවා ආයුර්වේද වෛද්‍යවේදයන්. අනිත් එක තමයි අපි පාසල් ළමුන්ට මේක මේ පිළිබඳ දැනුවත් කිරීම. මම හිතන්නේ ලොකු කට්ටියට වඩා හොඳින් අපිට පුළුවන් මේ කුඩා දරුවන්ගේ ඉඳලා පටන් ගන්න. අපි කොළඹ රාජකීය විද්‍යාලයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ එක්කහු වෙලා අපි එක්කහු කරලා වැඩ පිළිවෙලක් කරා. මුළු ඒකේ ළමයිව දැනුවත් කරා. ඔබතුමාට දන්නවා ඒකේ පාරෙන් එහා පැත්තේ තියෙනවා එක්තරා කෑම අවන්නලක් ඔය ඇමරිකන් කෑම හලක්. ඒකේ තිබුණා හැම්බර්ගර් එක රුපියල් 500යි. මේක රුපියල් 500ට ඔක්කොම හැම්බර්ගර් විකිනවා මේ ළමයි කාලා. මේ වැඩසටහන ඉවරනාට පස්සේ හැම්බර්ගර් විකිනෙන්නේ නැති වෙන්න ගියා. ඒකේ තියෙන එකක්ක ෂෝටේජ් විකිනෙන්නේ නැහැ. අන්තිමට ඒගොල්ලෝ හැම්බර්ගර් එක රුපියල් 200ට බැස්සුවා. 200ට විකුණෙන්නේත් නැති වුණා. ඒකෙන් අපි දැනගත්තා මේ දරුවන්ව තමයි අපි අවබෝධය ලබා දෙන්නේ ලොකු කට්ටිය වගේ නෙවෙයි. මට ආරංචි මේ පෞගි දවසල ඒකේ මේ එක්තරා කිරි සීත කරපු කිරි මේවේකුයි මොකද්ද තව ඔය ස්නැක් එකේකුයි දෙන්න ලෑස්ති කරාම ඒ ළමයි බොයිකොට් කරලා තියෙනවා ප්‍රින්සිපල්ට කියලා තියෙන අලුත් ප්‍රින්සිපල්ට දෙන්න එපා ඕක අපි කන්නේ නැහැ කියලා.
අමතරව විනාඩි 30ම අවසන්යි.
සමාජයට දෙවියන් අද දෙනවා.
විනාඩි 30ක් අවසන්යි.
නෑ කොහෙද විනාඩි 30?
ඔව්
විනාඩි 30 අරේනුත් දුන්නා මෙහෙනුත් දුන්නා.
ඔක්කොම 30.
තව පහක් තියෙනවා මම දැන්නේ මේක දුන්නේ.
එහෙනම්
දැන් කොහොමද දෙක පහක් දුන්නේ? අන තව
දෙනවා.
හරි එතකොට ඒක නිසා මේ අපි මේ නිසා අපි ඒ කට්ටියත් එක්ක එකහුව වෙලා අපි දැන් අත්පොතක් ගැහුවා ලක්ෂ 10ක් අත්පොත් ගහලා අපි පාසලෙන් පාසලට ඒ දරුවන්ව දැනුවත් කිරීම කරනවා. ඒ වගේම කැන්ටින් ක්‍රමයට හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමා ගෙනාපු ඒ පාසල් කැන්ටින් වල ආහාර පද්ධතිය නරක ආහාර නැතුව හොඳ ආහාර ලබා දීමේ වැඩපිළිවෙල ඒක අපි දිගටම ඉදිරියට ගෙනියනවා. අනිත් එක තමුන්නාසල මතක තියාගන්න දැන් අපි ඖෂධ වලට ගැහුවා අත ගැහුවා දුන්කොළ වලට අත ගැහුවා අයි ඊට පස්සේ මම අත ගහන්නේ පුද්ගලික රෝහල් වලට. පුද්ගලික රෝහල් වලට Tamanට ඕන විදියට ඈ මේ තුවාලෙට බෙහෙත් දාන්න ගියාම රුපියල් 14000යි. හොඳේ අපේ අලෙවි මවුලානගේ බිල අමුලාන මවුලාන මැරෙනවා මිලියන 9යි. අයව ඇඩ්මිට් කරන්න බෑ. මම ඒ කට්ටියව ගෙනල්ලා කතා කරලා කිව්වා මේක මේ සෞඛ්‍ය නෙවෙයි. සෞඛ්‍ය කියන්නේ ව්‍යාපාර කරන්න ඕනේ. නැත්නම් ඒගොල්ලන් රෝහල් ගෙනියන්න බෑ. අපි පිළිගන්නවා 100%ක්. මම මේ රෝහල් වලට විරුද්ධව නෙවෙයි. නමුත් සෞඛ්‍ය කියන්නේ සේවයක් සහ ව්‍යාපාරයක් කියන එක. ඒ නිසා මම කිව්වා ඕගොල්ලන්ගේ සියලුම මිල ගණන් අපි මිල නියාමනයකට යටත් කරනවා. මෙහෙම තමයි පටන් ගත්තේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා කාලේ. ජේ.ආර්. ජයවර්ධන මහත්මයා කාලේ ඉස්සෙල්ලා පෞද්ගලික වෛද්‍ය මේවකට සටන් කරේ මමත් රත්නප්‍රිය මැතිතුමත් අපි කරලා ක්‍රියාමාර්ගින් තමයි ඔබ දුන්නේ. ඒ වෙලාවේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා රාජ්‍ය පරිපාලනයත් භාණ්ඩාගාරයත් එක්ක අපි දෙන්නවම පත් කරා ඒ කමිටියට. අපි කමිටියේ පත් කළා අපි හැම එකටම අපි මිල නියම කරා. දද වැඩේ තියෙන්නේ අද එහෙම මොනවත් නැහැ. ඒගොල්ලන්ට හිතුම අනේ මනාපෙට. මැරිච්චරේ දාවත් සමහර තැන් වල ICU එකට දාලා විනාඩි 45ක් තියලා ලක්ෂ 4ක බිලක් දෙනවා. මෙන්න මේ වගේ. ඒ නිසා මම ඉදිරිපත් කරලා මම කිව්වා ඕගොල්ලන්ගේ අපි මිල දැන් මම කමිටුවක් දැම්මා සියලුම මිල නියම කරනවා. දැනට අපි channel fee එක උපරිම රුපියල් 2000 කරා. 2000ට වඩා ගන්න බෑ. එතකොට දෙක මම කිව්වා මේවා කැඩුවොත් වෛද්‍යවරයාගෙන් නෙවෙයි අපි ක්‍රියා කරන්නේ අපි ආයතනයට විරුද්ධව ක්‍රියා කරන්නේ ඒක බ්ලැක්ලිස් කරනවා. දෙක අපි හැම රෝගියෙක්ම
රුපියල් 2000 කියන්නේ ස්පිරිතාලේ චාර්ජස් එක්ක නේද?
ඔව් නෑ ඔක්කොම channel එක.
channel එක.
එතකොට දෙක අපි කිව්වා හැම ලෙඩෙක්ම රෝගියෙක්ම අඩු ගානේ විනාඩි 10ක් බැලිය යුතුයි. ඒකළු කිව්වා බ්‍රිතාන්‍යයේ එහෙම තියෙන විනාඩි 7යි නම් අපි කොහොමද විනාඩි 10ක් දෙන්නේ කියලා. මම කිව්වා බ්‍රිතාන්‍යයේ නියම සිස්ටම් එකට ජෙනරල් ෆිසිෂියන් මේ ෆැමිලි ෆිසිෂියන් ගෙන් ඔක්කොම ප්‍රීවියස් මෙඩිකල් හිස්ටරි දාලා මෙහෙලාට එවන්නේ ලෙඩාව. දැන් මේකේ මොනවත් නැහැ. ඒක නිසා මේකේ මුල ඉඳලා. එතකොට විනාඩි 10ක් ඕනේ. 7 තියුණාට වැඩක් නැහැ. ඊට පස්සේ 3 ශල්‍ය කර්මයක් කරනවා. ඒ අපිට ඒකේ සල්ලකර්මයේ ඉන්න රෙසිඩෙන්ෂල් සර්ජන්ස් සමහර වෙලාවට කියනවා අපේ ලොක්කා ගෙදර ගිහිල්ලා කෑම කාලා මේ ඇඳුනුත් අයින් කළා කෑම කනකොට තමයි අපි සූචරින් ඉවර කරන්න කියලා. මොකද එයා සර්ජරි එක කළා දෙවෙනියට පාර දීලා යනවා. දැන් මම නීතිය දාලා තියෙනවා සල්ලකර්මයක් කරොත් පැයක් රෝගියත් එක්ක ඉන්නට ඕනේ. දැන් මෙතන සල්ලකර්මයේ කරනවා දුවනෝ අනිත් එකට කරනවා. එතකොට පෝස්ට් ඔපරේටිව් කෙයා කියන එක තමයි ඉතාමත්ම වැදගත්. ඔපරේෂන් එක. ඒක කිසිම දෙයක් නැහැ. අපි විදේශවල අපි දන්නවා වෛද්‍යවරු ඒ පෝස්ට් ඔපරේටිව් කෙයා එක කොච්චර ඒ පිළිබඳව ක්‍රියා කරනවද කියලා. ඒකට පැයක් දාලා තියෙනවා. දැන් මේ ටික අපි දාලා තියෙනවා ඉතුරු ඒවා. නියමානුකූල කිරීම අපි කරනවා. ඒ වගේම අපි මේ වගේම අපි දන්ත වෛද්‍ය සේවයට අපි පළවෙනියෙන් තට්ටු 9ක ගොඩනැගිල්ලක් ඇදුවා. දැන් දෙවෙනි තට්ටු 9ක ගෙල්ලන හදනවා. පළවෙනි කොන්බින් CT ස්කෑනර් එක අපි ලංකාවේ දන්ත වෛද්‍ය ආයතනයට අපි සැපෙව්වා. අධිතාක්ෂණ උපකරණ X-ray machines 10යි, high pressure sterilizers, oral maxillary facial equipment ඔක්කොම. මේවට අපි මේ සඳහා අපි මේ වෙකට එක අධියරයකට මිලියන 694ක් වියදම් කරා. උපකරණ වලට මිලියන 350ක් වියදම් කරලා තියෙනවා. කරාපිටිය අපි දෙවනි දන්ත සෞඛ්‍ය මධ්‍යස්ථානයේ හදනවා.
ගරු ඇමතුමා විනාඩියක් තිබෙනවා. තව විනාඩියක් තිබෙනවා.
ඔබතුමාගේ විනාඩි 5 දෙකෙන් යනවා
වගේ. නෑ නෑ. ෆිලාවට.
හරි මොන දුවනවා. හරිද? ජංගම දන්ත සායතන දිස්ත්‍රික්ක 10ක අපි දාලා තියෙනවා මොබයිල් යුනිට්ස් දාලා තියෙනවා. ඒ වගේම දැන් අලුතෙන් අපි තවත් ජංගම සායන බස් රථ 17කට අපි මුදල් වෙන් කරගෙන තියෙනවා මිලියන 100ක්. ඒක මේ කරන්නේ මොකද දන්ත රෝග පාලනය කිරීම සඳහා. ඒ වගේම නව දන්ත පවසල් දන්ත සායන අපි 25ක් හැදුවා. අනිත් එක දැන් සියලුම ඩෙන්ටල් ස්කූල්ස් වල තියෙන මේවා හදන්නට මුදල් යවලා තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයට. ඒවයි ගොඩනැගිලි සකස් කළා ඒ ටික කරන්නට. ඒ වගේම අපේ OPD එකට අපේ OPD එකේ කියන්නේ මේ මහා ඉස්පිරිතාලේ සුද්ධ හදපු එක. දෙවනි ලෝක යුද්ධයේදී තුවාල වෙන බටින්ට තුවාල. ඒක තමයි තාම පාවිච්චි කරේ. දැන් අපේ එනවා තට්ටු 9ක් ග්‍රාන්ට් එක චීන ආණ්ඩුවෙන්. තව තට්ටු 13ක් එනවා සොෆ්ට් ලෝන් එක. තට්ටු 22ක OPD කොම්ප්ලෙක්ස් එකක් එනවා. මම ගිය සැරේ චීනෙට ගිය වෙලාවේ ඒගොල්ලෝ කිව්වා මේ ආණ්ඩුවේ මාව විතරයි පිළිගන්නේ කියලා. මම ගිහිල්ලා මුදල් ඇමතිවරයාත් එක්ක සාකච්ඡා කරලා ගත්තා. තව කාඩියොලොජි යුනිට් එක අපේ 60 ගණන් වල හදපු කාඩියොලොජි යුනිට් එක තමයි තියෙන්නේ. මේක දියුණු කරන්නට බෑ. ඉතින් තට්ටු 13ක නවීන කාඩියොලොජි යුනිට් එකක් අපිට හම්බ වුණා. ඒ වගේම රාගමට මාතෘසාල් ළමා රෝහලක් අලුතෙන්. ඒ වගේම MRI ස්කෑනර් එකක් චීනෙන් ලැබුණා. ඒ වගේම පානදුරේට නවීනම රෝහලක් ජර්මන් ආණ්ඩුවෙන්. ඒකට බිලියන 26ක් අපි වේදන් කරනවා. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ දකුණු කොළඹ රෝහලේ ඉඳලා තදබදේ අඩු කරන්නට, දකුණෙන් එන සියලුම රෝගීන් කොළඹට යන්නේ නැතුව පානදුර රෝහලේ ඒක කරන්නට.
ඒ වගේම කාලය නම් අවසන්යි.
ඔව්. රාගම, කළුතර, අනුරාධපුර මේ හැම රෝහලකටම MRI ස්කෑනර් දුන්නා. CT ස්කෑනර් 6යි, මැමෝග්‍රෆිස් යුනිට්ස් 4යි. මේ වගේ ප්‍රධාන පිළේවා අපි දුන්නා. ඒ වගේම පොළොන්නරුවට ඇඳන් 250ක වකුගඩු රෝහලක්. ඒ වගේම මම මේකෙන් ඉවර කරනවා. අපිට තියුණා දැන් මහාචාර්ය බිබිලගේ ඉතුරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නට. ඒ මගේ සියලුම ඖෂධ ජෙනරික් නාමයෙන් කරන්නට. ඒක මම ක්‍රියාත්මක කරන්න මම පොරොන්දුනා මේ පාර්ලිමේන්තුවට තත්ත්ව රසායනාගාරයක් හදනවා කියලා. ඒකට මුදල් ලැබුණා මට චීනෙන්. දැන් ජනවාරි මාසේ අපි ආරම්භ කරනවා මේ තත්ත්ව රසායනාගාරය හදන්නට. මොකද එතකම් මට වෛද්‍යවරයෙක් කිව්වොත් මේක හොඳයි මේක නරකයි කියලා මට ඒක නැහැ කියන්න බෑ. මොකද මට වෛද්‍යවරුත් එක්ක ගැටිලා මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නත් බෑ. ඒ නිසා තත්ත්ව රසායනාගාරය හදුවාට පස්සේ අපි සියලුම වෙළඳ නාම වලින් මේක කරන එක නවත්තනවා. අද එංගලන්තේ, ඇමරිකාවේ මේ වෙළඳ නාමය පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ தත්ය මෙහාට ගේනවා. එතකොට මේ අනිත් එක කරාපිටියට අපි මහල් 10ක එකක් ගේනවා. වැස්කියුලර් ට්‍රාන්ස්ප්ලාන්ට් සහ නෙෆ්‍රොලොජි මේවට. අපි ඕස්ට්‍රියානු රජයේ ආධාර යටතේ මහා ඉස්පිරිතාලට ගේනවා වෙනමම මාරුවලට ට්‍රාන්ස්ප්ලාන්ට් සර්ජරිස් කරන්න වෙනමම බිල්ඩින් එකක්. ඒ වගේම මතක තියාගන්න මේ උපකරණ අපි ගත්තා විතරක් නෙමෙයි මේකේ උපකරණ මේන්ටේන් කරන්න අපිට අවුරුද්දකට යනවා මිලියන 900ක්. මේ ගේන උපකරණ අපිට මේව කරන්න. ඒ වගේම අපි ආරම්භ කරා මම ආවට පස්සේ අක්මා බද්ධ ලිව ට්‍රාන්ස්ප්ලාන්ට්ස්. අපි දැන් ඉස්සරහට කියනවා මේ අලුතෙන් ඉලෙක්ට්‍රොනික කාඩ් එක එනකොට අපේ ඩ්‍රයිවිං ලයිසන් එකට ඒකේ තමන්ගේ කන්සන්ට් එක දෙන්න ඕනේ. තමන්ගේ ඇඟේ ඕනම අවයවයක් තමන්ව මේ වුණාට පස්සේ ගන්න. ඒක අපි මේකට යනවා. මොකද විශාල ප්‍රශ්නයක් අපිට අද වකුගඩුවක් හොයා ගැනීම, අක්මාවක් හොයා ගැනීම, පෙනහැල්ලක් හොයා ගැනීම, මෙන්න මේ වගේ ප්‍රශ්න. ඒ වගේම ඇත මිදුළු බද්ධය මෙතෙක් ලංකාවේ තියුණා විශාල මුදල් ඉල්ලනවා මිනිස්සු පත්තරේට ලියුම් දාලා මම ඒ කට්ටියට කතා කරා. පස්සේ මම අර විශේෂඥ වෛද්‍ය සමන් යසමාන්නත් එක්කත් කතා කරලා ලංකා හොස්පිටල් එකේ ඌ තමයි ලංකාවට ඉන්න එකම ක්ලිනිකල් හිමටොලොජිස් ලංකාවේ ඉන්න. එතම මාත් එක්ක එක්කව වෙලා වැඩ කරනවා. ඒවා අරගෙන ප්‍රොජෙක්ට් එකක් කළා. අපි පළවෙනි එක පාටන් අරගත්ත අපේක්ෂා රෝහලේ. දැන් දෙවෙනි එක ඇත්තරම අපි ආරම්භ කරනවා මේක තැලිසීමියා රෝගීන්ට එහෙම අපි යුනිට් එකක් හදලා මහනුවර රෝහලේ අපි දෙවෙනි එක ආරම්භ කරනවා. මට මේ ඒ තැලසීමියා දරුවෝ ඒකේනෝලංගේ සංගමයෙන් එවලා තියෙන ඇටමෙදුළු බද්ධ මධ්‍යස්ථානයේ මහනුවර මහරෝහලේ පීඨවා සුව කර අපව අකාල මරණයෙන් බේරා ගැනීමට මෙම වසරේ මුදල් ප්‍රතිපාදන ලබා දීම ගැන ඔබතුමා හට ඉතා කෘතඥයමි. තැලසීමියා ළමින් 3500ක් සමග ලංකා තැලසීමියා කවිය. මේගොල්ලෝ මෙච්චර කල් ඉල්ලුවේ ඕක තමයි. ඒකට සම්පූර්ණ සුවය ලබා දෙන්නට මේකට දැන් අපි මධ්‍යස්ථාන දෙකක් ඒකට අපි ආරම්භ කරනවා. ඒ නිසා ඒ වගේම අපිට මේක සඳහා අපි වියදම් කරනවා. මේ ඒ වගේම අපි මේ බ්ලඩ් බැංක්ස් අපි 60ක් හදනවා ප්‍රධාන රෝහල් වලට. ඒ සඳහා මිලියන 3460ක් අපි වියදම් කරනවා ලේ බැංකෝ මුළු දිවයින පුරා. විශේෂඥ වෛද්‍ය සංඛ්‍යාව ඉතාමත්ම නරකයි. ඔබතුමා දන්න හොඳටම විශේෂඥ වෛද්‍ය සංඛ්‍යාවේ ඉන්නේ අපේ කාඩර් එකේ 2009 කාඩර් එකනොත් භාගයයි. ඒ නිසා මම PGM එකගෙනලා මහාචාර්ය ජනක සිල්ලත් කතා කළා අද වුන් දෙගුණයක් මට්ටමට ගෙනල්ලා තියෙනවා. මොකද ඒගොල්ලෝ බොහොම සීමාවට තමයි මේක නිෂ්පාදනය කරන්නේ. ඒ කියන්නේ 100 ගානක් වාඩි වුණාම 13ක් පාස් වෙනවා. මං කෝ එක්කෝ MBBS එක වැරදි, එක්කෝ ඒගොල්ලන්ගේ විභාගේ වැරදි. මෙහෙම අඩු වෙන්නේ. දැන් ඒගොල්ලෝ දෙගුණයක් කරලා අපිට තියෙනවා. හැබැයි ඒකේ ප්‍රතිඵල එනකොට තව අවුරුදු 3ක් 4ක් විතර යාවි. මේ වගේම දැන් මට වෙලා නැහැ. ඔබතුමා තවදුරටත් මට මන් දන්නවා ඉඩ දෙන්නේ නැහැ. ආයුර්වේද ඇතුළු අනිකුත් අනිත් එක මං කියනවා මගේ ආයතන සියල්ලකෙම මතක තියාගන්න මම ගත්තට වඩා ඒ හැම ආයතනයකම ප්‍රගතිය වැඩි, ලාභය වැඩි, නිෂ්පාදනය වැඩි, ආදායම වැඩි. මේ තුනම මේව කරලා තියෙනවා. මේකේ තියෙන ඒ සංඛ්‍යා ලේඛන මං සියල්ලම මේ අපි මොකද හන්සාඩ් ගත කරනවා තමුන්නාසලට බලා ගන්න. මට මේවා කියවන්නට වෙලාව නොදෙන නිසා රාජ්‍ය ඖෂධ සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, එතකොට ත්‍රිපෝෂයක, එතකොට ජයවර්ධනපුර රෝහල, රාජ්‍ය ඖෂධ ආයුර්වේද ඖෂධ සංස්ථාව මේ සියල්ලම. ඉතින් ඒ නිසා මේකෙදී තමුන්නාසලට මම කියනවා මම ඉවර කරනවා මේ ඖෂධ මේ වෙක් ගැන නොයෙකුත් කට්ටිය විවේචනය කරන්න ගියාට මේ ලග්බිම පත්පුවත්පත්ේ කතුරුවරයා ලියපු මේකෙන් මම ඉවර කරනවා. වසර 45ක් අරඹු කාලයක් පමා වී හෝ සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට මේ ආණ්ඩුවෙන් පණපොවා තිබේ. දැන්ටමත් ඖෂධ වර්ග 48ක මිල පාතහෙලා තිබේ. ක්‍රියාත්මක වීමේදී යම් යම් ගැටලු පැන නැගී ඇති බවද වාර්තා වෙයි. යහපත් දේ ක්‍රියාවට නැංවීම දුෂ්කර වන්නාසේම ඊට එළඹෙන අභියෝගයේද එමටය. එම නිසා මෙම මගේ අමාත්‍යාංශයේ අපේ නියෝජ්‍ය ඇමතිතුමා මං වෙනුවට ඕන වෙලාවක මං වෙනුවෙන් ඉදිරිපත් කළා. මම ඕන වෙලාවක ක්‍රියාත්මක වෙනවා. උතුරු නැගෙනහිර විශ්වවිද්‍යාලයෙන්ම එතුමා බලා කියාගෙන කරනවා. මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. අපේ ලේකම්තුමා, අපේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා, නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරු ඇතුළු අධ්‍යක්ෂකවරු ඇතුළු සියලුම දෙනාත්, අනිකුත් වෛද්‍යවරු, හෙදියන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය පෞගිය කාලයේ මාත් එකට එකතු වෙලා වැඩ වර්ජන බොහොම අවම කළා. මේ අපේ අමාත්‍යාංශයේ පෞගිය කාලේ තිබුණේ එක්කෙනෙක් යනකොට අනිත් එක්කෙනා බහිනවා. එක්කෙනෙක් යනකොට තවමත් සමහර කට්ටිය කියනවා පළවෙනිම කතා කරන්නේ බහිනවයි කියලා. මං ගෝ ඔයගොල්ලන්ට දැන් කටපාඩම් කියලා මේක නිකන් බැස්සේ නැති වුණාම ඇඟට අමාරුවක් එයි කියලා. දැන් බොහොම සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳ ගන්නවා. එහෙම නිසා ඒ සියලුම දෙනාට ස්තුතියි. අද දිනේදී මට පෙර කතා කරපු අපේ වෛද්‍ය නලින්ද ජයසිස මැතිතුමාට ඉදිරිපත් කරපු කරුණුවටත්, ඉදිරියේදී විපක්ෂයෙන් ඉදිරිපත් කරන සියලුම සංවර්ධන සංවර්ධිත කරුණු වලට මට ස්තුතිවන්ත වෙමින්, සියලු දෙනාටම රජයේ අයටත් ස්තුතිවන්ත වෙමින්, විශේෂයෙන්ම අපේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධානියා ලක්ෂ්මන් කිරැල්ල මැතිතුමා වෙලාව දීම ගැනත්, මෙතුමාටත් ලබා දීම ගැන සියලුම දෙනාට ස්තුති. බොහොම ස්තුතියි.
ගරු ඇමැතිතුමා විනාඩි 42ක් කතා කරුවා. බොහොම ස්තුතියි.